ඊට පස්සේ දුක පිරිසිඳ දත්තොත් දුක පිරිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුනොත් දුක නූපදිනවා. නැවත දුක ඇතිවීම සහ දැවත දුක නූපදීම කියන කාරණාව තියෙන්නේ දුක පිරිසිඳ දැකීම හා නොදැකීම කියන කරුණ මතයි. දුක දුක හැටියට පිරිසිඳ නොදැක්කොත් තණ්හාව ඇති වෙලා දුකට යනවා. දුක දුක හැටියට පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙලා දුක්ඛ නිරෝධයක් වෙනවා. එහෙනම් එතකොට මෙයාට දැන් මග හැටියට හම්බුනේ මොකද්ද? එහෙනම් දුක පිරිසිඳ දකින්න ඕනේ කියන්නේ. ඇයි දුක පිරිසිඳ නොදකින නිසා මේ දුක ඇති වෙනවා කියලා දුකක් දන්නවා? දුක්ඛ සමුදය නුණක් තියෙනවා. දුක පිරිසිඳ දැක්කොත් තණ්හාව නැතිව නිරෝධී සත්‍ය වෙනවා කියලා දුක්ඛ නිරෝධී නුණකුත් තියෙනවා මෙයාට. එයා එහිඳ දැන් එයාට හම්බ වෙන දේ තමයි දුක පිරිසිඳ දකින්න. දැන් දුක පිරිසිඳ දකින්න මෙයා මොකද හැම වෙලේම කරන්නේ? මේ දුකයි කියලා නිතරම මෙනෙහි කරනවා. මේ දුක නොදැක්කොත් මෙහෙම තණ්හාව ඇති වෙනව නේද කියලා හොඳට මෙනෙහි කරනවා. මේ තණ්හාව නැති වුණ මේ දුක දකින්නකොට මේ තණ්හාව නැති වෙනව එහෙම උන දුක නූපදිනව නේද කියන හොඳ නුවණ වෙන ඒ නුවණ මුහු කරනවා. ඒ නිසා මෙයා හැම වෙලාවෙම ඇස ගැන යෝනිසෝ මනසිකාරය කරනවා. ඇස මෙනෙහි කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇස මෙනෙහි කළ යුතුයි. රූපය මෙනෙහි කළ යුතුයි. චක්කු විඥානය මෙනෙහි කළ යුතුයි. කොහොමද මෙනෙහි කරන්නේ? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරෝ පලෝක ඊති උපද්දවා භය චලා පබංග අද්දුව අතන අලේන අසරණ රිත්තා සුඤ්ඤා සාසව අග මූලක වදක විභව ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා ශෝක ධම්මා මරණ ධම්මා පරිදේව ධම්මා පරියාස ධම්මා මේ විදිහට මෙනෙහි කළ යුතුයි කියන්නේ. ඇස කියන්නේ අනිත්‍ය වෙන දෙයක්, දුක් දෙයක්. හැම වෙලාවෙම අපිට වාහනයක යද්දි මොනවා හරි වැඩක් කරද්දි ඇත්තටම ජීවිතය යථා ස්වභාවය හිතන්න ගන්න. දැන් බුදුහාමුදුරන්ගේ දහම යම් පමණක් ඇහුවනේ. මෙච්චර කාලයක් මේ ඇහැ මම මගේ මගේ කිය කියා හිටියේ. දැන් මෙයා හොඳට බලන මේ ඇහැ කියන එක කනබුන ආහාරයෙන් අටගත් එකක් නේද? ඇහැ එහෙනම් උපන් එකක් නේද? ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනව නේද? එහෙනම් මේ ඇහැ කියන එකද නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? මේ ඇහි ඉපදීමම දුකක් නේද? ඇහැ නොපෙනෙන බවක් තියෙනවනම් මේක ජරාව නේද? මේ ඇහි ලෙඩ රෝග හැදෙනවනම් මේක ව්‍යාධිය නේද? මේක ඇහි නැති වෙන බව මේක මරණය නේද? මේ ඇහැ නිසා හඬන වැළපෙන බවක් එනව නේද? අනේ එහෙනම් ඇහැ කියන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ධර්මයක් නේද? මේ විදිහට හිත හිතා එනකොට තණ්හාව අඩු වෙන්නේ මේ ධර්මයන් කෙරෙහි විරාග බව ඇති වෙන්නේ ඉබේමයි. හොඳට මේ විදිහට නුවණින් හිතන හිත කෙනෙක් මොනවා හරි වැඩක් කරනවා. දැන් මේ මොකද කරන්නේ? භාවනා කරනවා. ආර්ය ශ්‍රාණික මාර්ගයේ වඩනවා. නිතරම විදර්ශනා කරනවා. නිකන් නෙමෙයි මෙයා හිතන්නේ. මෙයාගේ මේ හිතන එක පිටපස්සේ විශාල දර්ශනයක් තියෙනවා. මොකද්ද දර්ශනේ? නිවන දක්වා. මෙහෙම හිතුවාම නොහිතුව මේ විදිහට පවතින ධර්මයේ නොහිතුවොත් මම කියලා මගේ කියලායි පේන්නේ. තණ්හා වෙනවා. එහෙම වුණොත් මේ වගේ ජරා මරණ ශෝක පරිද දුක් නැවතත් එනව නේද කියලා දන්නවා එයා. දුකක් දන්නවා, දුක්ඛ සමුදයක් දන්නවා එයා. මේ ඇහැ ගැන මෙහෙම හිතනකොට මේ තණ්හාව ටික ටික නැති වෙනවා. මේ ඇහැ මම මගේ ආත්මය කියන ස්වභාවය ගෙවෙනවා. මේ ඇහැ මම හින්දා මගේ හින්දා මගේ කියලා පේනවා නෙමෙයි. මෙහෙම බලන හින්දා අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන මේ පිටිය දිහා බැලුවොත් කොහොමද පේන්නේ? රතු පාට. ඇයි ඒක රතු පාට පේන්නේ? කණ්ණාඩිය නිසා. එහෙ රතු පාට හින්දා පේනවද? බලපු හින්දා පේනවද? බලපු හින්දා පේනවා. ඒ වගේ මේ ඇහැ මගේ කියලා බලපු හින්දා ඇහැ මගේ කියලා පේනවා මිසක ඇහැ මගේ හින්දා මගේ කියලා පේනවා නෙමෙයි. මේ ඇහැ දුකයි කියලා නොබල මමයි කියලා බලපු හින්දායි මේක මම කියලා පේන්නේ. මේ ඇහැ දුකයි කියලා බැලුවොත් අපි ඊට පස්සේ පේන්න ගනි එහෙම. අපි නිකන් ඔක්කොම මෙහෙම උදාහරණයක් අරගමු. දැන් මේකට අපි කියනවා කැසට් පීස් එක. මේකට කියනවා වටාපත කියලා. දැන් ආණ්ඩුවේ මේක පඤ්ඤප්තිනේ. නීතියක් දානවා මේකට කැසට් පීස් එක කිව්වොත් ලක්ෂයක් දඩ ගහනවා. මේකට වටාපත කිව්වොත් ලක්ෂයක් දඩ ගහනවා. ඒ අද ඉඳලා මේක කැසට් පීස් එක මේක වටාපත මෙහෙම භාවිතා කරන්න ඕනේ කියලා නීතියක් දැම්මා කියන්නකෝ නිකන්. දැන් ඔන්න පුංචි දරුවෙක් උපදිනවා අපේ ගෙදරට. අම්මා මේ මොකද්ද අප්පච්චි මේ මොකද්ද මේ පුතේ කැසට් පීස් එකනේ මේ මොකද්ද මේක වටාපතනේ කියලා පෙන්වලා දෙනවා. දැන් යාට වෙනසක් තියෙනවද? නැහැ. අපිත් කොහොම කාලයක් භාවිතා කර 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 හිටියොත් අපිට මක් වෙයි. දැන් මේක පෙන්නේ මොකක් කියලාද? කැසට් පීස් එක. මේක පෙන්නේ වටාපත. දැන් හොඳට හිතන්න මේක පේන මේ භෞතික தත්වයේ කැසට් පීස් එකම නම් මේක පේන භෞතික தත්වයේ වටාපතම නම් අපිට මේක මාරු කරන්න පුළුවන්ද? අපි මේ පඤ්ඤප්තිය මාරු කිරීමට රූපේ කිසිම වෙනසක් කළාද? නැහැ. කිසිම භෞතික රූපයේ වෙනසක් නොකොට අපිට මේ දෙකේ නම් දෙක මාරු කරන්න පුළුවන් වුණානේ. එහෙම උනේ ඇයි? මේ දිහා බලන සිතුවිල්ල වෙනස් කරපු එකයි නේද අපි කළා තියෙන්නේ. එහෙනම් වටාපත හරි කැසට් පීස් එක හරි කොහෙද තිබිලා තියෙන්නේ? ඉතින් මේ පහලෙච්ච අදහසක් නේ. එතකොට මෙච්චරකල් අපි බලපු විදිහට පෙන්ලා තියනවද? තියෙන දේක් බලලා තියනවද අපි? තියෙන දේක් අපිට පෙන්ලා නෙමෙයි මේ තියෙන්නේ, බලන විදිහටයි මේ පේන්නේ. කැසට් එක කියලා බලපු හින්දා මේක කැසට් පීස් එක කියලා පෙවුණා. වටාපත කියලා බලපු හින්දා වටාපත කියලා පෙවුණා. එතකොට නමුත් අපි දැන් හිතාගෙන හිටියේ තියෙන දේයි මේ පේන්නේ කියන. ඔතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ කාරණාවේ වෙනස දන්නේ. දැන් අපි ඕක දැන් කළේ අපි මොකද මේක දිහා බලන හැටි වෙනස් කළා. දැන් අපි මේකට කැසට් පීස් එක කියලා බැලුවා, මේකට වටාපති කියලා බැලුවා. දැන් එහෙම පේන්න ගත්තා. ඉස්සලා රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවා, ඒක ගලවලා දැන් කොළ පාට එකක් දාලා බැලුවා. බලන බලන විදිහට පේනවා. එහෙනම් මේ යන දේ පේනවා නෙමෙයි, දැන් ඉස්සලා එක යන දේ පෙවුනා නම් ඉස්සලා පේනකොට වෙන එකක් වෙන කණ්ණාඩියක් දානකොට වෙන පාටක් පේන්නේ. එහෙනම් තිබෙන එක නෙමෙයි මේ පේන එක මෙහෙටයි ආйти. ඒ වගේ එහෙනම් දැන් යාට හොඳට මේකේ හොරේ අහුවෙනවා. අපෝ ලොකු උගුලකට අහුවෙලා කෙනෙක්ගේ හොරකමකට. ඒ කියන්නේ ලොකු වැරදීමක් අපිට වෙලා. එහෙනම් මෙච්චරකල් බලපු විදිහට පෙන්ලා තියෙනවා මිසක තියෙන දෙයක් පෙන්ලා නැහැ. යථාභූත ඥාන දර්ශනයක් නෙමෙයි අපිට තිබිලා තියෙන්නේ. ඈ අපිට තිබිලා තියෙන්නේ මොකද්ද? සංකල්පමය අදහසක්. ඒ වගේ යා දන්නවා එහෙනම් මේ ඇහැ මම කියලා බලපු හින්දා මම කියලා පේනවා මිසක ඇහැ මම හින්දා මම කියලා පෙවුණා නෙමෙයි නේද? දැක්කල නුවන් එනවා. මේක වටාපත කියලා බලපු හින්දා වටාපත කියලා පේනලා තියෙනවා මිසක. මේක මම කියලා බලපු හින්දා මම කියලා පේනවා මිසක. එහෙනම් මේක මම හින්දා මම කියලා පේනලා නෙමෙයි. දැන් මේ දෙක මාරු කරලා අනිත් පැත්තට බැලුවා වගේ. දැන් බලනවා මේක දුක කියලා. මේ ටික දුක කියලා බලනවා. එතකොට මොකද වෙන්නේ? මම කියපු එක අහෝසි වෙනවා. මම කියන අදහසෙන් දකින්නකොට යම් තණ්හා මානයක් ආවනම් දුක කියලා බලනකොට අනිත් පැත්තට යනවා. ඒ තණ්හා මානෙ නැති වෙන පැත්තට යනවා. තණ්හාවගේ නැතිවීමෙන් නිවන සාත් වෙනවා, දුකේ කලකිරিলা මිදෙනවා. එතකොට මෙන්න මේකයි ඇත්තටම අපි කරන්න ඕනේ. ඒ නිසයි මේ දුක පිරිසින් දැකලා මේ මම මගේ කියන කෙලෙසිය නැති කරන්න පුළුවන් වෙන්නේ මේක බොරුවක් නිසයි. මේ ද්‍රව්‍යයට අයිති නොවි අපේ මනසින් අපි ලෝකය පරිහරණය කරන නිසයි අපිට මේක හිතේ වෙනසකින්ම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලා මෙහෙ තියෙන දේම නම් අපි පරිහරණය කරන්නේ අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දුක කියපු එක අපි උපද්දවා ගන්න දුක් වෙන නිසාම අපිට මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. තව කෙනෙක් නිසා නම් දුක එන්නේ අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එයා නැති වෙන්න ඕනේ අපිට දුකෙන් මිදෙන්න. අපි ගොඩක් දුරට දකින්නේ දුකේ ඇති බව සහ නැති බව බාහිරෙන්නේ නේද? අහවල් කෙනා නිසායි දුක එන්නේ කියලා. එහෙනම් මෙතන දුක නැති වෙන්න නම් මෙයා නැති වෙන්න ඕනේ. නමුත් බුදුහාමුදුරේ දේශනා කරුවේ මෙහෙ නිසා නෙමෙයි දුක එන්නේ මේ තමන් නිසායි කියන කරුණ. ඒ වගේ මෙතනදී අපි බෞද්ධය කියලා කියන ඇත්තටම බුද්ධිමතා කියන මෙන්න මේ කරුණ ගැන විශේෂයෙන්ම මට ගොඩක් මුමුණාව තිබුණේ මේ දර්ශනය ගැන පෙන්වන්න. ඒ කියන්නේ මේ දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, නුඹලට අහුම්කම් දෙන නිකං හරි නුඹලට හිතේසිය කියන කවුරු හරි ඉන්නවනම් මහණෙනි, දෙමව්පියෝ සහෝදරයෝ ඉන්නවනම්, දායක උඹලට සිව්පසෙන් උපස්ථාන කරන දායකකාරකයෝ ඉන්නවනම් ඒ අයට අනුකම්පාවෙන් මේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. ඒ අය මේ චතුරාර්ය සත්‍ය නොදන්න කම නිසා අනවරාග්‍ර සංසාරයේ මේ අත දිව්ව සැරිසරුවා. එහෙනම් මේ ටික කියලා දෙන්න. අද දවසේදී මට ඇත්තටම ඕන උනේ මෙතේ කියලා දෙන්න විශේෂයෙන් අපේ ගාමිණී මහත්තයර මම ඊයේ රැත් ගන්න හැදුවා. මොකද අවංකවම බොහෝ උපකාර කරලා තියෙනවා වගේ යුතුයකමක් කියලා හිතුණා. මේ ඔබ කරන්නේ උදේත් බලාපොරොත්තු හිටියා. ආවේ නැහැ. මේ දැන් මේ ටික මතක් කරගත්තේ ඒ හින්දාමයි. ගොඩක් මේ මේ කැසට් එකේ තියෙන වැදිලා මම හිතන්නේ මේක ගන්න පුළුවන්. මෙන්න මේ එක තැනක මෙන්න මේ අර්ථය ගැන ඇති කරගන්න නිසක වෙන්න. ඇත්තටම එපමණකින් පුදුම රැකවරණයක් අපිට ලැබෙන්නේ. පුදුම සැනසෙල්ලක් අපේ ජීවිතයට උරුම වෙයි. ඒ කියන්නේ අනන්ත ජාති සංසාරේ අපි මේ තාක් සසර ආවනම් ආවේ මේ වගේ ධර්මතාවයක් නොදන්න නොදපින නිසායි. මේ ධර්මතාවය අපිට පෙන්වන කල්යාණ මිත්‍ර ඇසුරක් අපිට හම්බ වුණේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර හම්බ වෙන්න ඇති. සමහර අපි කල්යාණ මිත්‍රවන් වෙන්න ඇති. අපි කල්යාණ මිත්‍ර ලෝකේ හිටියත් අපි අසත්පුරුෂ වෙලා හිටියනම් ඒත් හම්බ වෙන්නේ නැහැ නේද? නමුත් අද දවසේදී කොහොම හරි උත්සාහවත් වෙන්න ඕනේ මෙතනින් ගැලවෙන්න. ඈ එතකොට ඒ සඳහා අපිට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. අපි තව මාර්ගය ගැන තව කරුණු කතා කරමු. අපිට කාලේ තියෙනවා. එතකොට මාර්ගය ගැන තව එකනේ දැන් මම උදේ මතක් කළා මාර්ගය කියපු එක කොටස් දෙකකින් කරන්න පුළුවන් අපිට කියලා නේ. කොහොමද කොටස් දෙකක් කිව්වේ? සමත විදර්ශනා කියලා. සමත විදර්ශනා කියලා ඒකෙන් අපි කිව්වේ සම විදර්ශනාව කියලා කිව්වේ කොතනටද? මේ දුක දැන් පෙන්නපු දුක තියෙනවනේ. මේ දුක තියෙන තැනින්ම අල්ල ගන්න පුළුවන් නම් අපිට. ඒ කියන්නේ දැන් එයා විදර්ශනාව කියන්නේ කෙලිම චතුරාර්ය සත්‍ය මිලක් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ දුක නොදැක්ක නිසානේ තණ්හාව ඇති උනේ. එහෙනම් මේ දුක හොඳට නුවණින් බලබලා හිටිය තණ්හාව නැතිලා දුක නූපදින තත්ත්වයටපත් වෙනව නේද? කියලා මේ ටිකම බලබල මේ නුවණම පිටිපස්සෙන් ගිහිල්ලා හොඳට මේ ඇහැගෙන බලනවා. අන දිවනාසී යද්දීද්දි තිතන අර මම දවල් කිව්වා වගේ මේ ඉරියාපත ගැන ඉඳගෙන ඉන්න බව ඇත්තටම දුක. හැබැයි මෙහෙම කරන්න පුළුවන් දැන්. ඉඳගෙන ඉන්න ඉරියව් ඉඳලා හතර ඉරියව්වම හිතනවා. අපි කියමු මේ ඉඳගෙන ඉන්න බව දුක නේද? අනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව යම් මොහොතක නම් ඇති උනේ මේ දුක ඇති උනේ ඒ මොහොතේ නේද? එතකොට එහෙම බලලා මෙයා නුවණින් උත් ඊට පස්සේ හිතනවා දැන් මේ ඉරියව්යෙන් හිටගන්න ඉරියව්වට එනවා කියලා කියන්නේ ඒ හිටගෙන ඉරියව්ව දුකක් වෙනවනම් ඒ දුකේ ආරම්භය නේද? දැන් මේ ඉරියව් ඉඳගෙනම හිතනවා. ඕන්න හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනවනම් ඒ දුකේ ආරම්භය නේද? එතකොට හිතගෙන ඉන්න ඉරියව්ව පවතින බව දුක නේද? ඒ ඉරියව්ව අතහැරෙනකොට අතහැරුණේ දුක නේද? එහෙනම් නැවත නිදාගන්න ඉරියව්වක් වෙනවනම් ඒ ඉරියව්වේ ඉපදීමත් දුක නේද? කියලා එක ඉරියව්වක ඉඳගෙන ඒ ඉරියව්ව ගැනත් ඒ ඉරියව්ව ඉඳන් අනිත් ඉරියව් ගැනත් ආපහු ඒ ඉරියව්වකට උපදිනකොට උපදින ඉරියව්ව ගැනත් උපන්න ඉරියව්ව ඉඳන් අනිත් ඉරියව්ව ගැනත් හොඳට නුවණින් මේ වගේ බලනකොට මෙයාට දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙනවා කියන කරුණකට එන්න පුළුවන්. හරිද? ඒ විදිහට දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙනවා කියන තැනකට ආවහම මෙයාට නැති වෙන්නේ ඉබේම මොකද්ද? තණ්හා මාන දිට්ඨි. මම මගේ ආත්මයයි කියන මෙන්න මේ කෙලෙස් ටික ඔකට කියනවා ප්‍රපංච කියලා. ප්‍රමාද කරන ධර්මෝ ටික නැති වෙනවා. නැති වෙනකොට නැවත මේ දුක උපදින්න තියෙන හේතුව නැති වුනේ කියන කරුණකට එනවා. එතකොට මෙන්න මේ විදිහටත් ඔන්න විදර්ශනාව. ඊට පස්සේ කෙනෙකුට පුළුවන් ඉස්සෙල්ලා තමන්ට පේන කළු මට්ටමින් ගත්තට කමක් නැහැ. මේතන හිත වැඩෙන්න ඊට පස්සේ සියුම්ව මේ රූපය කෙරෙහි ඇත්ත විරාග බව ඇති වෙනකොට තණ්හාව අඩු වෙනකොට ඒ රූපය අරමුණු කරන වේදනාව ගැන ප්‍රකට වෙන දවසක් එනවා. ඒ වේදනාව ගැන තණ්හාව අඩු වෙනකොට ඒ වේදනාව අරමුණු කරන හිත ගැන ප්‍රකට වෙන දවසක් එනවා. එතෙක් දැනට මේ රූපය අල්ලගන්න මේ ඇහත් රූපියත් චක්කු විඥානියත් නිසා අපිට හම්බ වෙනවා නම් සැපසහගත බව. අනේ මේ ඇහත් රූපියත් දෙක නැතිනකොට මේ සැපසහගත බව නැති වෙනව නේද? හොඳට බලන්න. එහෙනම් මේ ඇති වෙන හැම මේ සැපේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ හේතු නැති වෙනකොට මේ සැපේ නැති වෙනව නේද? අනේ ඇති වෙන හැම සැපයක්ම ඇති වෙන නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? හොඳට අනිත්‍ය සංගත ස්වභාවය අවබෝධ වෙන විදිහට හිතනවා. දුක් වේදනාවක් හටගත්තොත් මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණයත් කියන කාරණා නිසා නේද මේ දුක් වේදනාව උපදින අරමුණ මේ උපන්නේ. මේ උපන්න දුක මේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ ඇති වෙච්ච හේතුව මේ දුක මේ හේතු නැති වෙනව නේද? අනේ ඇති වෙන හැම දුකක්ම එහෙනම් නැති වෙනව නේද? මේ දුක කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවෙන් යුක්තයි නේද? උපේක්ෂා වේදනාවක් වෙනවා නම් ඒ කියන්නේ උපේක්ෂා බවක් වෙනවා නම් මේ හැම වෙලේම එතකොට කමඨාණක් යාර තියෙන හිතන්නේ. අපි දරන්නේ මේ නිකම් මෙහෙම බලනකොටත් මේ පේන උපේක්ෂා ස්වභාවයක් තියෙනවා නම් දුක්ද කැපද නැති ස්වභාවයක් තියෙනවා නම් නැත්නම් මේ පෙනෙන බවම කියලා අල්ලගත්තොත් අපිට කොහොමද ගත්ත හැකි? මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා නේද මේ පෙනෙන බව වෙන්නේ? උපේක්ෂාව නිකම් පෙනෙන බව විතරක් ගන්නකො මේ හේතු ටික නැතිනුනේ මේ පෙනෙන බව නැති වෙනව නේද? අනේ මේ පෙනෙන බව කියන එක සත්‍යයෙන් ඇතිලා නැති වෙන ධර්මතාවයක් නේද කියලා මෙහෙම හොඳට බලනකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? සැපය ඇති වෙන බව, සැපසහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට ලෝභය අඩු වෙලා තියෙනවා. දුක්සහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට ද්වේෂය අඩු වෙලා තියෙනවා. ගැටීම අඩු වෙලා තියෙනවා. උපේක්ෂාසහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට මෝහය අඩු වෙලා තියෙනවා. දැන් ඔන්න මේ වගේ ආයතන හයෙම මෙහෙම බලන්නත් පුළුවන්. හරිද? මේකට කියනවා සත්‍ය සම්පජාන. එතකොට මේ විදිහට මෙහෙම බලබලා ඉන්න මේ සංකත ස්වභාවය අවබෝධ කරගෙන ඇති වෙන හැම දෙයක්ම නැති වෙනව නේද? ඈ ඇති වෙච්ච දෙයක නැති බව පෙනෙනව නේද? නැති බව පෙනෙනව නම් දිරණ බවකුත් ඒ තුල තියෙනව නේද? වෙනස් බවකුත් තියෙනව නේද? එහෙනම් ජාතිය ස්වභාව කොට ඇති ධර්මියු ජරා ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මියුමයි නේද? මේ විදිහට හොඳට තීරණය කරන්න හැම වෙලාවෙම මෙහෙම හිත ඉන්නකොට මේ ආයතන හයෙන් කිසිම එකක එයාට නොදෙනි අරමුණු උපදින්න ඇති තත්වයට තරම් සීය වැඩෙනවා. සිහිය නුවණ අත නොහැරුණු තත්ත්වයට යනකන් සිහිය උපදිනවා. ඊට පස්සේ ඒ එකම මේ හැම අරමුණකම ඇලෙන ගතිය, බැඳෙන ගතිය, ගැටෙන ගතිය අඩු වෙන්නේ නැති වෙනවා. කොහොම වෙනකොට සැපසහගත රූපය නිසා දැන් ඇතිවල තියෙන මේ සැප වේදනාව ද අනිත්‍යයි කියන දවසකට එනකොට වෙන දවසකට එනවා. දුක් වේදනාව කියලා අපිට හම්බෙච්ච රූප වෙනුවට හොඳට උතන කියලා සද්ද වෙනකොට මේ උපදින දුක් වේදනාවද මේ ස්පර්ශයෙන් උපන්න එකක් නේද? අනිත්‍යයි නේද කියන තැනක් එනවා. මේ උපේක්ෂා සහගත මේ වේදනාවද මේ අනිත්‍යයි කියන දවසක් එනවා. ඊට පස්සේ එතන ඔන්න කෙලෙස් අඩු වෙනකොට ඒ සැපසහගත රූපය ඇතිවෙච්ච අරමුණු කරපු සැපසහගත වේදනාව හා යෙදුණු ඒ හිත අඩු වෙනවා. දැන් ඇත්තට මේ කැමැත්ත තියෙනකන් මේ හිත රාගයි නේද? මේ නාම රූප නිසා නේද මේ විඥානේ හටගත්තේ? මොකද්ද නාම රූප කියන එක දැක්කේ? සපසහගතයි කියලා හම්බෙච්ච රූපයත් ඒ රූපය අරමුණු කරපු සපසහගත මේ වේදනාවත් කියන මේ නාම රූප දෙක නිසා මේ හිත දැන් සපසහගත වෙලා තියෙන්නේ. රාග මේ හිත ඇති වෙලා තියෙන්නේ මේ හේතු නිසා නේද? මේ රූපයයි මේ වේදනාවයි සපසහගත නිසා නේද හිත මේකට කැමැති බවක් ඇති වෙලා තියෙන්නේ? මේ හිත ද අනිත්‍යයි නේද? ඊටසේ දුක්ඛාගත රූපයත් ඒ වේදනාවත් නිසා ඒ නාම රූප දෙක නිසා නේද මේ පටිගසිත ඇති වෙලා තියෙන්නේ? ද්වේෂසිත, අකමැතිසිත ඇති වෙලා තියෙන්නේ? මේ හිතද මේ රූපියත් මේ වේදනාවත් නැති වෙනකොට මිදුණොට මේ හිතද නැති වෙනව නේද? මේ හිතද අනිත්‍ය සංකතය පරිපම්පන්නයි නේද? ඊට පස්සේ මේ උපේක්ෂා ස්වභාවයෙන් යුක්ත රූපියත් වේදනාව නිසා නේද මෝහ සහගත මේ සිත ඇති වෙලා තියෙන්නේ? එතකොට ඔන්න සරාගං වාචිත්තං, ඊට පස්සේ සරාගං චිත්තං උපජානාත්, විරාගං වාචිත්තං, මේ වගේ විරාග ධර්මයක්ද සරාග ධර්මයක් ධර්මු වෙන්නේ ඒ මත නැට හිතත් ප්‍රකටයි. මේ වගේ සතිපට්ඨානෙ උඩට ක්‍රමානුකූලව වැඩෙනවා. මේක තමයි නිවන් දකින්න තියෙන මඟ. ඉස්සෙල්ලා අත නොහැර හතර ඉරියව්වෙම දුක අමන්ට ප්‍රකට කරගන්න ඉරිය ක්‍රමයක් හොයාගන්න රූපයන්. දැන්ට නාමය ගැන කලබල වෙන්න එපා.
ක්‍රමානුකූලව මේකේ ඉස්සෙල්ලා රූපයේ මට්ටමේ තියෙන කෙලෙස් අතහැරෙනකොට ඊගාවට වේදනාව ගැන තියෙන කෙලෙස් ප්‍රකට වෙනවා. ඒ කෙලෙස් අඩු වෙනකොට හිතගෙන තියෙන කෙලෙස් ප්‍රකට වෙනවා. ඒ ධර්මියෝ තියෙන දුර වෙනකොට රූපයයි වේදනාවයි හිතයි කියන ධර්මතා තුනම අරමුණු කරලා ඇති වෙන කෙලෙස් යන හම්බ වෙනවා අපිට. මේ ධර්මියෝ එකවර අරමුණු කරලා හම්බ වෙන කෙලෙස්ියෝ ආතු වෙනකොට ඒ ධර්මියෝ දෙ නැති කරන තැනක් උපදිනකොට අපිට ඔන්න මේ බුද්ධං බෝධියට හෝ රහත් වීමේ අංගයක් වෙච්ච සිහිය, එතකොට මේ සද්ධාව, සිහිය, වීර්ය, මේ ප්‍රඥාව ওই ටික තමයි වැඩෙන්නේ.
මේ පිරෙන්නේ ඊට පස්සේ අරිය අෂ්ටාංග මාර්ගය. මේ එකට තියෙන මේ සතිසබෝධිපාක්ෂික ධර්මමයි මේ තුල තියෙන එකට. එතකොට රූපයේ දුක බව ප්‍රකට කරගන්න ඉරියව්වක් තෝරගන්න අපිට හැම වෙලෙම ඉන්න කමටහන. හතර ඉරියව්වට හිත තබලා රූපයේ දුකයි කියන කරුණ තේරුම් ගත්තත් මෙයා මේ ආයතන හය දුකයි කියපු එක තව එක ක්‍රමයකින් කිව්වේ. මං අර සියලු සත්වයෝම හසු වෙන විදිහට මෙත්සිත වඩන්න ක්‍රම කිව්වනේ. කෙනෙක් දස දිසාවන්ටම කියන්න පුළුවන්, කෙනෙක් සදිසාවන්ට පුළුවන්, කෙනෙකුට තමන් තුළ ඉඳලා විශ්වයට පුළුවන්. මේ මුළු සත්වයේම හසු වෙන එක එක ක්‍රම. එක ක්‍රමයකින් ගත් කෙරුවත් මුළු සත්වයේම හසු වෙනවනේ. තේරුණා නේද? එහෙම නැත්තම් පා නැති පා, දෙපා ඇති, සිව්පා ඇති, බොහෝ පා ඇති කියලා ගත්තා. එහෙම නැත්තම් පොළවේ ජලයේ අහසේ කියලා ගත්තා මේ ක්‍රම. ඒ වගේ මේ සලායතනෙම දුකයි කියන එක අත නොහැර පිරිසිදු දකින්න පුළුවන් ක්‍රමයක් ගන්න. කෙනෙක් හතර ඉරියව්වම දුකයි කියලා ගත්තොත් උන දැන් මේ ආයතන හයම දුකයි කියන දැක්ක එක ක්‍රමයක් යා. කෙනෙක් මේ ඇහැ කන දිව නාසය ශරීරයෙන් උපදින උපදින අරමුණු අනිත්‍ය වශයෙන් ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙන වශයෙන් මෙනෙහි කරනකොට මේ දුක බලන සලායතනම අරමුණු කරගත්ත බව. ඈ ඊට පස්සේ කෙනෙකුට පුළුවන් මේ රූපය පටවියාපෝ තේජෝ වායු ධාතු වශයෙන් බලන්ද. එතකොට ඒ රූපය ගැන බලනකොට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස මේ ඔක්කොම දුකයි බව බලන්න මේ එක ක්‍රමයක්. අසුභ වශයෙන් බලන්න මේ රූපය සම්පූර්ණ දුකයි කියලා මේ එක ක්‍රමයක්. මේ විදිහට කැමති ක්‍රමයකින් එක කමටහනක් තෝරගන්න අපිට හිත සැතදෙන. එදා ඉඳලා දැන් එයා කරන්න දන්නව මොකද්ද? මේ රූපය පිරිසින් දකින්නට ඇහැ පිරිසින් දකින්න. නේද? මේ ඇහැ පවත්තන්න නම් කය පවත්තන්න වෙනවා. කය පවත්තන්න නම් ආහාර දෙන්න වෙනවා. ආහාර නිසා කය හැදෙනවා. කය නිසා මේ ඇහැ හැදෙන්නේ. නේද? එතකොට මේ මේ ක්‍රමය මෙයා දන්නවා. මේ විදිහට ඔය නවසීවිතිකේ වගේ ඒ හැම එකකම කායානුපස්සනාව නැතුව ඊට එහා යන්න බෑ. අපි හදිස්සියට යන්න ගිහිල්ලා මෙච්චර කල් ගියේ නෑනේ නේද? ගියාද? ඒ කියන්නේ මම එහෙම කිව්වේ අපි සමහර විට රූපයේ විදර්ශනා කරන්න ගන්න තැන මේ බොහොම අඩු යන තක්සේරුවක් ගන්න. ඉක්මනට හිතේ අනිත්‍ය බලලා බැලුවොත් ඉක්මනට යන්න පුළුවන් කියලා හිතන්නේ ස්පර්ශ නිරෝධය අල්ල ගන්න. එහෙම බෑ. අපි හොඳට දත යුතුයි මෙච්චර රළු රූපෙත් අපි රැවටෙනවා නම් සිවුන් නාමෙන් නොරැවටි ඉන්න පුළුවන්ද? බෑ. මොකද මේ ධර්මයේ අනුපූර්ව ක්‍රියාවක් මේ සාසනේ තියෙන්නේ. මොහොතට උපමා කළා මොහොත ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙලා තියෙන. ඒ වගේ මේ ශාසනයේ තියෙන අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා ධර්මතා තුන. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පෙන්වූ රූපය පරිඤ්ඤය බව. රූපය විතරයි. මහණෙනි රූපය පිරිසිඳ දත්තහම නැත්නම් කබලින්ක ආහාරය පිරිසිඳ දත්කල්ලි රූපය පිරිසිඳ දැනගත්තා වෙනවා. යමෙක් රූපය පිරිසිඳ දත්තොත් කබලින්ක ආහාරය පිරිසිඳ දත්තොත් යම් සංයෝජනයකින් බැඳුණු කෙනා කාම ලෝකයට එනං ඒ සංයෝජනය යට නැති වෙනවා. රූපේ පිරිසින් දකින්නකොට අනාගාමී වෙනවා කියලා පෙන්නනවා. ඒත් රහත්ුන් නැහැ. ඊට පස්සේ බුදුහාමර පෙන්නනවා වේදනාව හෝ සිත හෝ ධර්මය හෝ. කියන මේ ධර්මතාව තුනෙන් එකක් පිරිසින් දත්තාම රහත්. නාම ධර්ම පිරිසින් දකින්න පුළුවන්න්නේ එතකොට. අපි දැන් ඕරම් භාගයේ සංයෝජන තබල කෙලිම උද්දම් භාගයේ සංයෝජන හින්දින්න යනවා. ඕරම් භාගයේ සංයෝජන සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද එහෙමම තියෙද්දි ඒව නැති නොකොට උද්දම් භාගයේ සංයෝජන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියපු ටික හින්දින්න යනවා වගේ තමයි රූපය අතහැරලා නාමයේ මේ නිවන සාත් කරන්න හදනවා කියන එක. පුළුවන්ද? ඉනි වගේ බිමේ ඉඳන් නගින්න නැතුව කෙලිම උඩ පැනලා උඩේ නම් වහින්න හදනවා වගේ එකක් කරන්න යන්නේ අපි. ඉතින් එහෙම නම් ඉනිමගක් ඕනේ නැහනේ. ඉතින් උඩ පැනලා හදලා දැට යන්න ඕන නම් ඉනිමගක් ඕනේද? ඕනේ නැහැ. ඒ හින්දා ඒකයි බුදුහාමුදුරුවෝ සූත්‍ර 20 ගානක් තියෙනවා. මට ඒක දැන් මතක නැහැ. ඒ 20 ගානෙන් පෙන්වන හොඳ කරුණු ටිකක්. යමේ කායානුපස්සනාව නොදන්නේ නම් හේ නිවන නොදන්නේ වෙයි. කායානුපස්සනාව නොදැක්කොත් නිවන නොදැක්කේ වෙයි. කායානුපස්සනාව දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායානුපස්සනාව නොවඩන ලද්දේ නිවන නොවඩන්නේ වෙයි. කායානුපස්සනාව නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායානුපස්සනාව පිරිසිඳ නොදන්නේ නිවන පිරිසිඳ නොදන්නේ වෙයි. සූත්‍ර 20 ගානක් එක දිගටම කායානුපස්සනාව කායානුපස්සනාව කියලා මේ ටික පෙන්නලා මේ ටික නෑ කියන්නේ නිවන නෑ. මේ ටික නෑ කියන්නේ නිවන නෑ. මේ ටික නෑ කියන්නේ නිවන නෑ. මොකද ඊට පස්සේ එන්නන කායානුපස්සනාව වැඩුවොත් රහත් නොවුනත් අනාගාමීවත් වෙයි. නමුත් වේදනාව පසනාව වැඩුවොත් අනාගාමී වෙන්නේ නැහැ. ඉස්සර වෙලා. වේදනාව පසනාව වැඩුවොත් කියන එක නෙමෙයි. වේදනාව පසනාව වඩන්න පුළුවන් මේ රූපයේ එක්ක රූපයේ අනුවගිය කෙලෙස් හිඳින්නේ නැතුව නාමය කරන් නාමය අවබෝධ කරගන්න කිව්වොත් එහෙමයි අපිට ගන්න වෙන්නේ. රූපය අනුවගිය කෙලෙස් හිඳින්නේ නැතුව අපි නාමය අවබෝධ කරගන්න ගියොත් වෙන්නේ නැහැ. හැබැයි කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. රූපයේ බොහොම අඩු සංයෝජන තියෙන බොහොම ඉක්මනට රූපය පිරිසිඳක්මට ගිහිල්ලා නාමය වේගෙන් ප්‍රකට වෙන තැනක් වෙයි. හැබැයි එතකොට අමතක කරන්න එපා ඒ ඉක්මනට අනාගම් වෙච්චයි. ජීනේක. ඒ වගේ උද්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ කියලා පුද්ගලයෝ බෙදන්නේ ඒ නිසායි. ඒක ඉතින් අපිට හරියන්නේ නැහැ. මොකද මේක ක්‍රමානුකූලව යන්නට ඕනේ නිසා. එතකොට හැම වෙලාවෙම සතර සතිපට්ඨානෙම නිවනට පැනවි ඒකයි. අපි හිතාගෙන ඉන්නේ සතර සතිපට්ඨානෙන් සතර සතිපට්ඨානෙම අනිවාර්යෙන් වඩන්න ඕනේ නෑ. එකක් වැඩුවා නම් ඇති කියලා වේදනුපසනාවන වේදනුපසන චිත්තනුපසනාවන චිත්තනුපසනාව විතරක් කියලානේ. එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ සතර සතිපට්ඨානෙ යමෙක් අඩුම ගානේ දවස් 7 ඉඳලා 7 අවුරුදු දක්වා වඩන්නේ නම් එයා අනාගාමී හෝ රහත් වෙනවමයි. එකක් විතරක් වඩනෝ නම් කියලා පෙන්ලා තියෙනවද? හතර සතිපට්ඨානේ වඩන්නේ නෑ. හතර කියනොට හතරම මිසක එකක් කිව්වට හතරම වෙන්නේ නෑ. හැබැයි ඔක ඒ කිවි දැන් මේ රූපය අනුව විතරක් විදර්ශනා කර කර ඉඳලා එයාට රූපය අනුව ගිය වේදනාව ගැන ඒ වේදනාව අනුව ගිය හිත ගැන දන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අපි ඕක වෙන වෙනම දැක්කහම දකින්න එකයි වැරදි. එක් අරමුණක් අරමුණු කරනකොට රූපයත් ඒක විදින බවත් ඒ රූපයයි වේදනාවයි අනුව ගිය සිතත් මේ කියන ධර්මතාව පොළොමිට තියෙනවා. ඒතර මේවා එකින් එකට අවබෝධ වේගෙන එන්න ඕනේ නුවණ උඩට. අපි ඒකෙන් කිව්වේ මේ කය කෙරෙහි රූපය පැත්තෙම හිටියට හරියන්නේ නැත්නේ. රූපය ගැන නොබල නාමය පැත්තෙ හිටියට හරියන්නේ නැත්නේ. සංයෝජනේ තියෙන තැන ඉඳලා මෙන්න ඕනේ. වරම්භාග්‍ය සංයෝජනේ කිව්වේ ඒක මේ රූපයේ ඉඳලා උඩට එන්න ඕනේ. එතකොට ওই විදිහට කෙනෙකුට එහෙම බලන්න පුළුවන් එක ක්‍රමයකට. ඊට පස්සේ මං කිව්වා මතක් කළා තව තියෙනවා ඉස්තර වෙලා විදර්ශනාව මුල් කරගන්න නැතුව සමතකමට හනක් ඉදිරිපත් කරගන්න. මොකද අපි කියමු රැකියාවට යන බව නිසා හෝ නැත්තම් අවිවේකී බව නිසා සිවුන් සිවුන් ආකාරයට කරුණු මෙනෙහි කරන්න බැයි නම් ඒ වෙලාවේදී අලුතෙන් රාග දේශ මොහ ඇති නොවෙන්නත් හිතේ සමාධිය වැඩෙන්නත් විවේක වෙලාවට ඇත්ත බලාගන්න විදිහට සිහිය නුවණ දියුණු වෙන විදිය උපායක ඉන්නවා දැනට. ඒකයි කරන්නේ. විදර්ශනාව ඇති කරගන්න විවේක වෙලාවක් එනකන් උපායශීලී වෙලා මේ ඉන්නේ දැන්. අලුතෙන් කෙලෙස් එන්න දෙන්නෙත් නැහැ. ඊන කෙලෙසුත් මේ උඩට මතුවෙන්න තියෙන ස්වභාවය නැති කරලා නැති කරන මේ සැහැල්ලු කමටහනක ඉන්නවා හැම වෙලාවෙම. මොකද තියුම්ව ගැඹුරින් හැම අරමුණක්ම විදර්ශනා කරන්න අමාරු පරිසරය තුල. ඒකට ඉඩ හම්බ වෙච්ච වෙලාවක හෝ ඒක කරනවා. එතෙක් මේ දර්ශනය මෙනෙහි කරන්ද ඉඩ හම්බ වෙනකම් බස් එකක යනකොට නැතිනම් වැඩක් කටයුතුමක කර කරනකොට ගොඩක් බැින සීල සත්‍ය නිදුක්ඛය නිරෝගිය සුවපත් වේවා සීල සත්‍ය නිදුක්ඛය නිරෝගිය සුවපත් වේවා කියවති ඉන්න. එපමණකම මෛත්‍රී කමත. එතෙ එපමණකම තිත රැකගන්න. එපමණකම නීවරණ උපදින්නේ නැහැ. එපමණකම නීවරණ යට කරනවා. එපමණකම සිල්වත් බව. එපමණකම ඉන්ද්‍රිය සංවරය. එපමණකම සතරට බය දන්න බව. එපමණකම ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ඉන්නේ. මොකද මේ දර්ශනයක් නිසානේ මේ කරන්නේ මෙයා. ඔය ටික විතරක් කර කර හිටියත් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩමයි. මොකද මේ ටිකෙන් දැන් දවස පුරාම වේගෙන් සිතුවිලි පහළ වෙන ගතිය නැති වෙන. දැන් අපි ලෝකෙමනේ ඉන්නේ. මේ වගේ එකක් නැහැ. ඉතින් මේ නේ සිතුවිලි වලට කියනවා කියලා 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 ඒවටම මොන මොනහර දෙයක් ආපුවම හිතෙන්ම අදහසක් ගන්න. ඒකටම හිතෙන්ම උත්තරයක් දෙන්න. නෑ ඒක හරියන්නේ අපි මෙහෙම කරුවොත්. නෑ හිතෙන්ම. නෑ ඒක හරියන්නේ මෙහෙම කරමු. මේ හිතෙන්ම මුළු ලෝකෙම ගොඩහගෙන ඉන්නේ අපි හිතෙන්. හොඳට හිතගෙන පොඩ්ඩක් සිතන පුතනව අවධානය කරලා බලන්න තමන්ගේ හිතේක තමන් කොච්චර කටයුතු කරයිද කියන්නේ. හොඳට සිහි කරලා බලන්න කවුද මේ කියන්නේ කියලා. මොන තරම් දේවල් යෝජනා කරයිද කියලා. මුද්ද කතන්දර අහන්න පුළුවන්. සිහි කෙරුවාම පුදුම දේවල් හිතෙන් කියන්නේ. යමක් කරන්න කියන්නේ හිතන. නෑ ඒක හරි නෑ ඒක මෙහෙම කරමු. ඒ යාම යෝජනා ඉදිරිපත් කරනවා. යාම මේ ස්ථිර කරනවා. අපෝ යාම යෝජනා කරනවා. අපිට හරියට කවගෑයි කියනවා කරනවා. මේක නොදකින්න මොහොය වැඩි. මේ වෙන සිද්ධිය වැඩි. මේක නිකමට හරි තේරෙනවා නම් දකින්න මෙයාගේ වේගය අඩු වෙනවා. ඒ අඩු වීමම සමතේ කියන්නේ. නිකමට උන්නම් ගිහිල්ලා පොඩ්ඩක් හිතට පැත්තක සිහිය තබාගෙන සම්පූර්ණ සිහියවොත් ඒ වෙලාවට එන්නේ නැහැ. ඇඟිලා ඉන්නේ. අද සිහියෙන් වගේ බලාගෙන ඉන්න මේ දියා. එතකොට හිතට පේන කරන යෝජනා එහෙම තරහ වෙන ඒවා ඒකයි දැන් අපි මහා නපුරු ස්වාමීන් හම්බුණා වගේ එකක් වෙලා තියෙනවා. අතෙන්ට යන්න කියන එතකොට යනවා. දැන් බෑ මෙතන කම්මැලි වගේ කියනවා. කිව්වම ආයෙත් වෙනවා. ආයෙත් දැන් ටිකක් නාගෙන ඉන්නකෝ කියනවා. කියන එක කරමින් තමයි දවස පුරාම වැඳගෙන මේ ඉන්නේ. ඒකම හරි. එතකොට මොකද්ද අපි තව කතා කරමු තියෙන්නේ? සමාධි. ඇත්තටම පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය කියන කරුණ සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන කරුණ දෙකට බෙදෙන්නේ දැන් මේ දුක දන්නෙත් නැහැ, දුක ඇතිවීම දන්නෙත් නැහැ, නැතිවීම දන්නෙත් නැහැ, නැති කරන මඟ දන්නෙත් නැහැ. නමුත් මේ මම, මේ මගේ ඥාති හිතයිසින්, මේ මිනිස්සු, මේ සත්තු කියලා මේ ලෝකේ තියෙන දර්ශනයක් තමයි මෙයාට තියෙන්නේ. සත්පුද්ගලාත්ම භාවයත් මේ තුල වුණාට මෙයාට මෙයාගේ සිතුවිලි රළු නැහැ. බොහොම දැහැමි. ලෝකෙ තුල අනේ මේ මිනිස්සයාට හරි පව් මේ මිනිස්සට උපකාරයක් කරන්න ඕනේ. අනේ මේ මිනිස්සයාට බඩගින්න වෙන්නේ කන්න මොන හරි ටිකක් දෙන්නට ඕනේ කියලා මේ වගේ මිනිස්සකම මත, ඒ කියන්නේ සත්පුද්ගල ආත්ම භාවයේ මත බොහොම නිවිච්ච දැහැමි සිතුවිලි එනවා. අනේ මම කෙනෙක් එක තරහ ගන්න හොඳ නැහැ. මට කවුරු හරි බැන්නොත් මං කැමති නැහෙනි. ඒ වගේ තව කෙනෙකුට බයිනකොට තියා කැමති නැහෙනි. එහෙනම් මං කෙනෙකුට බයින්න හොඳ නැහැ කියලා මේ වගේ අව්‍යාපාද සිතුවිලි එනවා. මං ඕනෑවට වඩා කැමැත්ත ලෝකේ ඕ තණ්හා කරන එකත් හොඳ ධර්මයක් නෙමෙයි. ඈ ඕනෑවට වඩා ඕනම දෙයකට තණ්හා කරන හොඳ නැහැ කියලා නෙක්කම් විතරකත් එනවා. එතකොට මේ සීල සත්‍ය වෙන දුක් වේවා කියලා එමත් තම කිසි දැන් මේ වගේ දර්ශනයක් නැතුව ඒත් මේ චිත වඩනවා. අව්‍යාපාද විතරකත් පහළ වෙනවා. දැන් මේකට කියන්නේ නෝ මොකද? ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකෙ තුල සත්පුද්ගල ආත්ම භාවයේ තුල ඇත්තටම නිවැරදි දැකීමක්. මොකද්ද? මෙහෙම කළොත් ඇත්තටම නැවතත් හොඳ ආත්ම භාවයක් ලබන්න පුළුවන්. නැත්තම් මෙයාටත් යහපතක් වෙනවා, මටත් යහපතක් වෙනවා. මේ වගේ වැරදි දේ කළොත් ඇත්තටම දුක් විඳින්න වෙනවා. කියලා මෙයාට කර්මඵල දෙහිම පිළිබඳ හොඳ නුවණක් තියෙනවා. ඈ මේකට කියන සම්මා දිට්ඨි කියලා ඒලක ලෞකිකයි. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී මේ පුද්ගල භාවය අතහැරන එකයි වෙන්නේ. මේ ඇස කියන්නේ ජරාව, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේව, දුක්ඛ ස්වභාව කොට ඇති ධර්මතාවයක් නේද? මේ කන, දිව, නාසය, ශරීර මේ හැම දෙයක්ම පුද්ගල භාවයේ ඉක්මෙච්ච මේ ලෝකයේ අතහැරන මට්ටමේ දර්ශනයකින් තමයි මෙයාට පේන්නේ, අරමුණු වෙන්නේ. මේ දුක් වූ ස්කන්ධයගේ පැවැත්මක් තියෙනවා. අපි කියමුකෝ දැන් තව කෙනෙක් අපි පුද්ගලයෙක් කියලා දැකපු දැන මෙයා දකින්නේ එතනද ඒ ඇහැ කන දිවනාසය ශරීරේ ජරා මරණ ශෝක පරිදේවයෙන් යුක්තයි. අනුබුන ආහාරනේ සෑතිලා තියෙන්නේ. ඒ දුක් වූ ස්කන්ධ ටික නොදන්න නිසා එතන ඒ ස්කන්ධ ටික මම කියන අදහස ඇති වෙලා නේද එතන. එතන දකින්න දුකයි දුක්ඛ සමුදයයි. ඒ නිසා මේ ස්කන්ධ නැවත නැවත ඇති වෙනවා නේද? එතන යම් විලාවක ඒ ස්කන්ධ ටික දුකයි කියන නුවණ උතන ඇතිනොත් උතන එතන මම කියන අදහස නැහැ. එහෙම වුණොත් එතන ওই ස්කන්ධ ටික ආයේ උපදින්නේ නැහැ නේද? ඈ පරසත්තනම් පරපුග්ගලාන කියලා අපි විහාර කරන තැන බහැර කයනොත් ඥාන දර්ශනය ලැබෙන. චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. මෙතන ඒ වගේම නේද එහෙනම් මෙතන. අජත්තංවා බහිද්දවා අජත්ත බහිද්දවා දෙකටම ගන්න මේ ඥාන දර්ශනය. ඒක ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය කියන එකේ වෙනස ඕකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ මේ දුක ඇති වෙන්නේ මෙහෙම, මේ දුක නැති වෙන්නේ මෙහෙම, නැති කරන්නේ මෙහෙම කියලා චතුරාර්ය සත්‍ය මුල් වෙලා. ලෞකික සම්මාදිට්ඨිය සත්වපුද්ගල ආත්මභාවය තුල ඉඳගෙන කරන මෙලොවක් ඇත පරලොවක් ඇත කරන කුසල කර්මයන්ගේ විපාක ඇත, අකුසල කර්මයන්ගේ විපාක ඇත, මවට පියාට කළ දේ විපාක ඇත කියලා මෙන්න මේ වගේ හොඳ නරක දන්නා නුවණකින් කටයුතු කරන මිනිසෙක් ඇටිය ශ්‍රේෂ්ඨ මිනිසෙක් යහපත් මිනිසෙක්. මෙතන මනුස්සත්වයේ ඉක්ම වූ මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය මනුස්ස භාවයට වඩා වැඩි ආර්ය භාවය ඇති කිරීමට සමත් නුවණ. මෙතන මනුස්ස ජාතිය කටයුතු කරනවා, අතන ආර්ය ජාතිය ඇති වෙන්නට කටයුතු කරනවා. එතන එළඹ සිටපු දවසට මෙයාට මිනිසෙක් කියන්නත් බෑ, මෙයාට දෙවියෙක් කියන්නත් බෑ, මෙයාට බ්‍රහ්මෙක් කියන්නත් බෑ, මාරෙක් කියන්නත් බෑ. මෙයාට අපි මිනිසයා කියලා මේ රූපේ බලාගෙන කිව්වට එතෙන්ට එහෙම ධර්මතාවයක් නැහැ. අපි රහතන් වහන්සේ කියලා පරිහරණය කරන රූපේ රහතන් වහන්සේට නැහැ. අපි රහතන් වහන්සේ කියලා පනවන වේදනා සංඥා සංකාර විඥානේ එතෙන්ට නැහැ. අපි මෙහි පනවන්නේ එහෙම ධර්මතාවයක්. මෙහෙම බලනකොට මේ හැට සාපේක්ෂව මේ රූපේ බාහිරයිනේ. ඒ රූපේ බාහිරයි වගේ තමයි මේ හැට සාපේක්ෂව මේ රූපියත් බාහිරමයි. අපි අද ආධ්‍යාත්මික කෙනේ මේ බාහිරෙමයි තාම ඉන්නේ. අපි ආධ්‍යාත්මිකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ දැන් මේ ඇහෙන් බලනකොට මේක රූපයක් නේ. ඇහැට පේනවද අභ්‍යන්තර දෙයක්? ඇහැට පේන්නේ බාහිර රූපයක් නේ. ඉතින් මේ රූපියත් බාහිර, මේ රූපේ මේ බාහිරයි. මේක සත්‍ය නේද? මේක මේ ධර්මතාවයේ වෙනසක් නෑ රහතන්. මේක තමයි කියන්නේ මේක බාහිර දෙයක්. මේ මේකට මම කියන්න පුළුවන් දෙයක්. يعني මගේ ජීවිතය කියලා අපි මේක පනවන්නේ නෑනේ. එතකොට මේක බාහිර, ඒ වගේ මේකත් බාහිර උණු. ඒක මේ දුකෙ මිදුණ කියන්නේ දිවි අතීතාත්ම ජීවිතයේම දුකෙ මිදුණ කියන්නේ. මේ ආයතන ටික තමන්ගේ වෙන්නේ නෑ. කිලින්ම අයින්න. අපි මේ දකින්න දෙයට සාපේක්ෂව මේකට මම කියන්නේ. අකින් දර්ශනේ බාහිර අරමුණයි කියන එක අපිට සාත් නොවෙන්නේ අපේ සිහිය මෙහෙ තියෙන නිසා. සිහිය වැඩෙනවා කියන්නේ මේ අපිට භවංග මට්ටමේ අර්පණා කියන මට්ටම කෙනකොට මේ ඇහැට ඔබට කී දවසට සිහිය. දැන් ඇහෙන් පිටට අපේ සිහිය තියෙන. ඇහැට ඔබට අපේ සිහිය වැඩුණ දවසට ඇහැ බාහිර. මේ කය බාහිර එකක් කියන්නේ. එදාට මේ බාහිර මේ රූපය පරිහරණය කරනවා වගේ මේ රූපය පරිහරණය ඕන විලාවට මේ රූපේ ඕනනම් නොබලා ඉන්න පුළුවන්. මෙහෙම ඇස් දෙක වහගෙන ඕනනම් බලන්නත් පුළුවන්. මේකත් එහෙම ඕනනම් අරමුණු කරන්නත් පුළුවන්. ඕනනම් නොකරන්නත් පුළුවන්. ඒකයි වෙනසක් එහෙම නැහැ. විමුක්තිය අකුප්පයයි. ඒක විමුක්තිය කිව්වේ ඒකයි. මේ එතනද පෙන්වන්නේ අකුප්පා චේතෝ විමුක්ති. මේ සලායතන නිරෝධය, මේ නිවන දක්වපු දර්ශනය ආය කෝප්පය වෙන්නේ නැහැ එතන. ආය නැති වෙන්නේ නැහැ. සලායතන නිරෝධය. එතකොට මේ බොරුවට අපි ඉතින් ගුරු වෙනෙමි අපි කැමැත්තෙන් දුක් විඳින්නේ බොහොම මනහත්. කියන්නේ දුක් නැති වෙන්නේ හැම කියොත් ඉවරයි අපේ. බුදුරජාණන්සේ ඒකයි දේශනා කරන්නේ ලෝකයා යමක් සැපයි කියයි නම් ආර්යෝ ඒක දුකක් කියනවා. ආර්යෝ යමක් සැපයි කියයි නම් ලෝකයට ඒක දුකක් කියනවා. ලෝකයේ ඔක්කොම ඇහැකර දිවනාසයේ ශරීරයේ සැපයි කියනවා. බුද්ධාදී උත්තමය කියන්නේ මේක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ක දෝමනස මේක දුකයි කියනවා. බුද්ධාදී උත්තමය සැපයි කියන්නේ මේක නැති බව, ලෝකෙට ඒක නැති බව දුක වෙනවා. ලෝකියා සැපයි කියන්නේ මේක ඇති බව, බුද්ධාදී උත්තමය ඒක දුකයි කියනවා. හරියට අහසයි පොළොවයි වගේ ඉතින් දෙකක්. ඒ හින්දා කෙනෙක් මහාන වෙන්න එහෙම යනකොට කවුරු කැමති වෙත්තේ අන්තනවා එපා කියනවා නේද? මොකද ඥාන දර්ශනේ වෙනවා. නිරෝධයේ කරුණු දෙකක් තියෙනවා. නිරෝධ සංඥාව සහ නිරෝධ සමාපත්තිය කියලා කරුණු දෙකක් තියෙනවා. මේ ඇහැකන දිවනාසයේ ශරීරයේ මනස කියන ධර්මතා හයේම ප්‍රත්‍ය, ඒ කියන්නේ නැවත නොහට ගන්න බව අරමුණු කළා. දැන් තණ්හාව නැති වී මේ ආයතනෙ නොහට ගන්න බව අරමුණු කළා. එකම ආයතනයක්වත් නැති ඥාන දර්ශනයෙන් ඉන්න පුළුවන්. මේකට කියනවා නිරෝධ සංඥාව කියලා. නිවන සංඥා කරගෙන ඉන්න පුළුවන්. මේකට කියනවා නිරෝධ සංඥාව. එතකොට නිවන අරමුණු කරන ඒ හිතේද නිරෝධය බලලා සිත් නූපදවන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට කියන මේ නිරෝධ සමාපත්තිය කියලා. ඔව් නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය. නිරෝධ සංඥාව කියලා කිව්වේ නිවන අරමුණු කරනවා හිතෙන්. ඒකට කියන ඵලසිත කියලා. අරිහත් ඵලසිත කියන්නේ නිවන අරමුණු කරන සිතට. නෑ නෑ එනේ නරමුණ නෙමෙයි. ඔන්න උතන අපි ආයෙත් පරණ දර්ශනේ ඉන්නේ. එනේ නරමුණේ බලන එක නෙමෙයි. දැන් මේ ආයතන හයම නූපදින වයි කියන දර්ශනයක් අපිට හම්බ වෙනව නේද? ඒ කියන්නේ අපි කියමුකෝ දැන් මහානේ අලුතෙන් තෙලුත් ඉරෙත් නොදැම්මුත් කියන එකක් ගෙවුනහම නිවුන කියන අදහසින් අපිට ඒතන හිතට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ ආයතන හයම නිරුද්ධ වුනහම අවතින ස්වභාවය හොඳට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට මේ මුකුත් අහුවෙලා නැහැ මේ මනසට. ඒ කියන්නේ මේ තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය අරමුණු කරන්න පුළුවන්. එතකොටයි මුකුත්ම අහුවෙලා නැහැ ඒකට. මේ උපදින උපදින එකක නැතිවීම බලනවා එහෙම නෙමෙයි. එතකොට මේ ආය සංකතය තුල ඉන්නෝනේ. ඇති වෙන දෙක නැති වෙන බලන එක ඉන්නෝනේ. ඇති වෙන දෙක නැති වෙන බව නෙමෙයි ඇති වෙන බව නැති වෙන ධර්මතාවය අරමුණු කරන්න පුළුවන් මෙතන. ඔව් එහෙම තමයි. ඇති වෙන බව නැති කරන එක අරමුණු කරන්න පුළුවන්. එකම සිතක් විතරයි දැන් මෙතන තියෙන්නේ. ඒ හිතට අරමුණු වෙලා තියෙන්නේ අරිහත් ඵලසිත විතරයි. ඒ ඵලසිතට අරමුණු වෙලා තියෙන්නේ අසංකත ධාතුව. ඒ කියන්නේ දුකේ නිරෝධ ස්වභාවයයි අරමුණු වෙලා තියෙන්නේ. ඔය දැන් ප්‍රශ්නේ තියෙන්නේ කකුල හිරිවටනහම කොහොමද කියන එක කියලා දෙන්න බෑනේ. ඒ වගේ සිද්ධියක් ඉදන් මේක මේ තේරෙන්නේ නැත්තේ. එතකොට මේ එහෙම අරමුණු කරන්න පුළුවන්. අපි නිකන් මං ඔකට 100%ක් සාර්ථක නැහැ. යම් පමණකට සාර්ථකයි පොඩි උපමාවක් කියනවා. උපමාව 90 උපමෙය බලාගන්න මේකත් රළු වැඩි උපමාව. මම මේ කියන්න හදන උපමාව රළු වැඩි. ඒ මේකත් වල සියුම් ධර්මතාවයක් වෙන්නේ. අපි නිකමට මොහොදායිනට ගිහිල්ලා ගොඩබිම චුට්ටක්වත් නොපෙනෙන විදිහට හොඳට මොහොත දිහා බලාගෙන ඉන්නවා කියන්නකො. දැන් හිතෙන් අරමුණු වෙලා තියෙන සම්පූර්ණ මොහොත හිතෙන් මුකුත් දන්නේ නැහැ, ශරීරේවත් පොළොවවත් දන්නේ නැහැ. කයට මේ පොළොව කියලා තේරෙන්නේත් නැහැ. ඒ හින්දා දැන් අපි පොළොවේ ඉන්නවා පොළොව යන සංඥා නැතුව. දැන් මොහොත අයිනට ගිහිල්ලා හිතෙන් සම්පූර්ණ වතුර දිහා බලාගෙන ඉන්නවා. දැන් වතුර විතරයි තියෙන්නේ, පොළොව යන හැඟීමක්වත් සංඥාවක්වත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔන්න හිතට අසු වෙලා තියෙන්නේ වතුර. කයට දන්නේත් නැහැ පොළොව කියලා. හිතයි කයයි දෙකෙම දැන් පොළොව දන්නේ නැහැ. දැනගන්න පුළුවන් එකම හිත අරමුණු වෙලා තියෙන්නේ මුහුදට වුණොත්, මෙයා දැන් පොළොව යන සංඥාවක් නැතුව එතන ඉන්නවනේ ඒ වෙලාවේදී. ඔය සිහි වෙන්නේ මුකුත් නැහැනේ ඒ වෙලාවේ. සංඥාව කියන්නේ පොළොව කියන හැඳිනීමක් නැහැ දැන්. මේක පේන බවට කියනවා වටාපත පිළිබඳ සංඥාව කියලා. ඒ වගේ පොළොව යන සංඥාවක්, ඒ කියන්නේ අදහසක් නෙමෙයි, පෙනෙන බවක්වත් නැතුව ඉන්නවනේ දැන්. ඒක මං කිය මේ උපමාව බොහෝ විටක රළුයි ඈ. එතකොට මේ වගේ නමුත් දැන් පොළොවේ ඉඳගෙන පොළොව දන්නේ නැතුව ඉන්නවනේ. ඒ වගේ සංකත ධාතුවම අසුරු කරගෙන උපදින හිතින් අසංකතේ අරමුණු කරගන්න ඉන්න පුළුවන්. අසංකතේ අරමුණු කරන සිත තමයි ඉපදලා තියෙන සංකත ධාතුව තුල. නමුත් සංකත ධාතුව තුල අරමුණු වෙලා තියෙන්නේ අසංකතේ. මේ දුක නූපදින බව අරමුණු වෙලා තියෙන්නේ. ආයි කිසිම දෙයක් අහුවෙලා නැහැ සංකතය තුල මේ හිතට. මොකද හිතින් අරමුණු වෙලා තියෙන අසංකතය, ඒ හින්දා හිත දන්නේ නැහැ. හිත උපද්දපු චෛත්‍යික දන්නේ නැහැ මේක සංකතයක. තේරෙනනේ? මෙන්න මෙහෙම තැනකින් කට කියන නිරෝධ සංඥාව කියලා. අසංකත ධාතුව අරමුණු කරන මේ අසංකත ධාතුව අරමුණු කරන ඒ හිතේද සත්‍ය නිරෝධය බැලුවා. සත්‍ය නිරෝධය අසංකත ධාතුව අතහැරලා අසංකත ධාතුව අරමුණු කරන්න උපන්න හිතේද නිරෝධිය තීකලොත් අන්න උතනදී ඔය කියපු එක වෙනවා. මේ අතගත් දේ නැතිවීමෙන් නැතිවීමට හිත තබලා නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න පුළුවන්. මේ වෙලාවේදී දැන් සංකත කතාවක් මෙතන ගන්න බෑ. මොකද තිබුණු ධර්මයක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙලා වෙන ධර්මයක් ඇති වෙන්න අනුශේවක් තිබුණා නෙමෙයි. එතකොට හිත ඉපදීම නතර වෙනවා. එතකොට දැන් දවස් හතක් විතර යනකම්ම මේ ශරීරය කියලා දන්නේත් නැහැ. රූපේ නිකම්ම රූපේ, හිත මුකුත් නැහැ, වේදනා නැහැ, මුකුත් නැහැ. ධිට්ඨ ධම්මව නිවන් සැප විඳිනවා කියලා කියන්නේ. ඒ කාලෙදී දැන් ඔකෙදි තියෙන ඉතින් එතෙන්ට සමවදින්න එක අදිස්ථාන මේ රූපේට ඉතින් මොනදර කරත්ත ගොඩ ගහලා පිච්චුවත් පිච්චෙන්නේ නැහැ. මේකට කිසි කෙනෙකුට මුකුත් කරන්න බෑ. මේ රූපයට කිසිම දෙයක්, මේ ලෝකෙ කිසිම දෙයක් කරන්න බෑ කෙනෙකුට. අව රහතන් වහන්සේ නමකටවත් මුකුත් කරන්න බෑ. මොකද රහතන් වහන්සේ කියන්නේ විඥානයකින් ඇසුරු කරන. අතන සත්‍යම අරමුණු කරගෙන තියෙන එක. එතකොට දවස් 7කින් පස්සේ නැගිටිනවා. දවස් 7 ඇතුළත ඉතින් ආහාරයක් නොලැබුණොත් එහෙමම ඉතුරුනවා. එතකොට මේක තමයි නිරෝධම. ඇයි අර කපුතන්ද බුදුරජාණන් වහන්සේගේ ශාසනේ සංජීවකයන්, ඒ කියන්නේ අපේ සරියුත් මහරහතන් වහන්සේ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ මේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේගේ නම සංජීව. සංජීව කියන නම ලැබුණේ මේ ආමුදුව මේ පින්දපාතේ ගිහිල්ලා දාන වළඳලා පාරෙත් ටිකක් එහාට ගහක් මුල නිරෝධ සමපතිර සමවැදුණා. අමු වැඩිලා ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා බැලුවා. හය එහෙම තියෙන හෙල්ලුව හෙල්ලුව කතා කරුවා. අනේ මේ ආමුද්‍රෝ මෙතනම මැරිලා නේද, අපවත් වෙලා නේද කියලා මිනිස්සු මොකද කරන්නේ, මේ දර ගුඩා ගෙනලා දාලා 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 මේ ගිනි කිව්වා. ගිනි තියලා මිනිස්සු ගියා. ගියාට පස්සේ දවස් 7කින් පස්සේ ආමුද්‍රෝ නැගිට්ටා. හැම තැනම අලු. ඊට පස්සේ අලු ගස හදාගෙන නැගිටලා යනකොට මිනිස්සු දැක්කා ගිනි තියපු ආමුද්‍රෝ පාරේ යනවා. ඒ පාර මිනිස්සු බය වෙලා සංජීව සංජීව නැවත ඉපදිලා කියලා කියන්න ගත්තා. ඒ හින්දා තමයි සංජීව කියන නම හම්බුනේ. ඉතින් අදට වුණත් නිරෝධ සමාපත්තිය සමවැදුණුත් කෙනෙක් එමමයි. මේ එතකොට නිරෝධ සමාපත්තිය සමවදින්න නම් ඵලසිතද නිරුද්ධ වෙනවා. ඒ වගේ තත්වයකට ඉච්ඡර සැප විඳින්න පුළුවන් සාසනයක් මේක. හරිද? ඒ දවස් හත ඇතුළේ කිසියම් දුකක් එම මුකුත්. ඊට පස්සේ ආපහු නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටත් මේ ලෝකෙට එහෙම නැමිලා නෙමෙයි, මේ මනස තියෙන නිවනටම නැමිලා, නිවනටම බර වෙලා මේ මනසෙන් විලෙන් පවතින විවේකයටම නැමිලා තියෙන. ලෝකේ යමක් කිඳපාති හොයාගන්න හරි ගියා නම් විවේක මනසින්ම යන්නේ. ආපහු විවේකයටම චිතනෙම. ඒ දවසේ විතරයි. එදා දවසේ ආහාරයක් ලැබුණ නැත්නම් මේ ශරීරයේ පෙන්වන්නේ ගබඩා වල ජීවිතය පවත් ගන්න පුළුවන් තරමට ගබඩා කරන්න පුළුවන් දවස් 7කටයි තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට මුකුත් වතුර ටිකක්වත් නොලැබුණා. මොනවාම හරි චුට්ටක් තිබුණොත් අවුතින්න වතුරක් තිබුණත් ඒක වල ලැබුණා. එහෙම ගැටලුවක් නෑ. මොකද දැන් අපි කියමුකෝ මේ උපරිම සැප විඳින්න ජීවිතේ. ඒ කියන්නේ මේ කය දැන් දැක්කම මේක ගින්නේ ගොඩ, ඒ කියන්නේ පෙර ජීවිතේ නම් වෙච්ච එකේ ගින්නේ චුට්ටක් කරපිටවත් ගින්නමනේ. මේ ඇහැ කන දිවන එතෙන්ට එච්චරටම ප්‍රකටයි මේක දුක කියන්නේ. මේකේ ඒ කියන්නේ දැන් අපි හිතාගෙන රාග දේශ මොහ නැති බව, මේ කියන්නේ නැත්තම් සැපයි කියන එක නේ හිතන්නේ අපි. රාගදේශ නැති බව කියලා කියන්නේ ගින්නට පෙට්‍රෝල් දාලා, රාගදේශ මොකක් කියන්නේ ගින්නකට පෙට්‍රෝල් දානවා වගේ. එනිසා තව ඇවිලෙන පෙට්‍රෝල් වගේ දෙයක් නොදැම්මත් දැන් අර ටිකින් හටගත්ත ගින්න ටිකක් හරි තියෙනවා වගේ තමයි මේක. මේ ටිකත් එතකොට මේ ස්කන්ධ පරිහරණයේ දුකත් බහ තබන්න පුළුවන් තව කාලෙක. එහෙම සමහරට වෙන්නේ පුළුවන් නේද? මොකද අර ඒකට හේතු වෙන්නා සරිත් මහ රහතන් වහන්සේත් එහෙම, මහකාශ්‍යප මහ රහතන් වහන්සේත් එහෙමයි. නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිට්ටොත් නැගිට්ට මහ රහතන් වහන්සේ නමකට එදා දවසේ දාන කෙනෙකුට දී ගන්න පුළුවන් වුණා. ඒකේ විපාකේ මේ ජීවිතේ, මේ කියන්නේ මුළු ලෝකෙතම, ඒ කියන්නේ රටක් කියනවනම් ඒ රටේම ඉන්න අග්‍ර පෝසතා වෙනවා. ඒ වගේ එදා ඒ ජීවිතේමයි විපාක ලැබෙන්නේ. නිරෝධ සමාපත්තිය සම්වැදිලා සම්වැදිනු රහතන් වහන්සේ නමකට දන් දුන්නොත් අපි කියමුකෝ දැන් ඔය බුදුහාමරන් කල්පෙන්න සමහරු මහා කැඳ ටිකක්වත් බොන්න නැතු ඉන්න දුප්පත්. සමහරු අනුන්ගේ කුඹුර කහනකොට ආනු මුළු කුඹුරම රත්තරන් වෙනවා. එතකොට දැන් රජුරෝ ඒ කුඹුර දින රත්තරන් ගෙන්න ගන්න හදනකොට පටවන පටවනේ වඟුරු වෙනවා. එතකොට එහෙනම් මේ අහවලාගේ රත්තරන් කියලා පටවන්න කියනකොට ඒව රත්තරන්මයි. එතකොට රජුරෝ ඉතින් හිතනවා මට අයිති නැහැ කියලා එයාටම දෙනවා. ඒ වගේ දැන් මහකාශ්‍යප මහ රහතන් වහන්සේ, දරිත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය සම්ම වැඩි වැඩි නැගිටලා මේ දුගී මිනිස්සු මිනිස්සේ ඉන්න දුගී පැල්පත් තියෙන පේළිය තමයි ගෝහදුරට පින්ඩපාතය. මොකද ඒ ඇයිට සිද්ධ කරවන්නේ? දැන් ඕක දැකලා එක සැරයක් සක්‍ර දෙවියෝ කල්පනා කෙරුවා, මිනිස්සු පිං කරගන්නවා අපිටත් පිං ඕනේ කියලා සක්‍ර දෙවියන් දන් දෙන්න ආවා. දැරිත් මේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. මෙයා මොකද කරන්නේ මේ සක්‍ර දෙවියෝයි ඒ දෙවඟනොයි දෙවඟනකට කිව්වා
සුජම්බුත් බොහෝම මහලු වේශයක් මවාගෙන දුකේ ජීවත් වෙන විදිහට රෙදි වෙන අර මැෂින් එකක් මවාගෙන දෙවුල දෙවුල රෙදි වෙනවා. දැන් මෙයා එයාගේ බිරිඳ රෙදි නූල් දික් කර කර දෙනවා. දැන් මේ මවාගෙන මේ පින්ඩපාතේ යද්දී හින්ද මහාකාශ්‍යප මහමුණිගේ මේවා නුවණින් ආවර්ජන කර කර ඉන්නේ නැන්නේ. දැන් ඕන දෙයක් පේන්නේ නුවණින් ආවර්ජන කරලා බැලුවොත් තමයි.
නිකම්ම පේන්නේ නැහැ. ඊට පස්සේ මෙතන යනකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කිව්වා අනේ මේකත් වඩා දුක්පත්යි ලෝකයක්ද, මේ නේද ලෝ හොඳටම දුක්පත් අය කියලා ඉවරලා මේ තල්පතර පින්ඩපාත යනවා. ගියාට පස්සේ මේ දෙවුල වෙවුල සුත්තේ තියෙන දිව්‍ය භෝජනේ ගෙනල්ලා පින්ඩපාත බෙදනකොට මුළු නුවරම සුවඳයි. එතකොට බැලුවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කොහොමද මේක උනේ කියලා බලනකොට සක්වැය. එතකොට හතර පැන්නක. ඊටපස්සේ කිව්වා අතරන මිනිස්යන්ගේ භෝජනයේත මේ කියන්නේ මේ දුකට පිහිට වෙන එකට අකුල් හෙලන්න එපා කියලා, ඔය වගේ අවවාද කරාම ඊට පස්සේ එහෙම කරන්න එපා කියලා. අනේ ස්වාමීනි මිනිස්සුන් දෙතරක් නෙමෙයි අපිටත් තින් ඕනේ කියලා සක්වැය යනවා. ඒ වගේ ආනිසංස තියෙනවා. මොකද ඒකට හේතුව අවුතිසාවේ බොහොම බලගත දෙවිගොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවලු. මේ තුන් දෙනාට සක්‍රයාගේ බලයට වඩා බලයලු. සක්‍රදීව රජුරෝ වුණාට අරයා පාර යනවා සක්‍රයාට අයින් වෙන්න තරම් වෙනවලු. ඉතින් මේක මහත් පීඩාවක්. මේ දානි දුන්නාම ඒක යන්නේ සංසෙන් න්‍යා බලවත් වුණා. ඉතින් ඔන්න ඔව දේවල් දීව ලෝකෙත් රාග දෙතමෝනේ තියෙන්නේ. එතකොට ඉතින් මේ අද වුණත් නිවන් දැක්කොත් මෙන්න මෙතෙන්ටම එනවා. දැන් මම ගොඩක් දුරට දකින එක තමයි ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කළ ඉමේච සුබද්ද සම්මා විහෙරේයෝ අසුඤ්ඤෝ ලෝකා රහත් යස්ස. සුබද්ද මනාවකට පිළිවෙත් පිළිවෙත් මේ ලෝකෙ කිසි කලක රහතුන් හිස් නොවේ කියලා පෙන්වනවා. ඇත්තටම අද කාලේ වෙනකොට හොඳට පේන දෙයක් තමයි මනාවකට පිළිවෙත් කිරීමේ අඩුව. හැබැයි පිළිවෙත් කිරීමේ අඩුව කියන්නේ ස්වාමීන් වහන්සේලා නැත්තම් ගිහි උපාසක උපාසිකාවන්ගේ උත්සාහවත් වීමේ අඩුව කියන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. මේ ධර්මයේ අර්ථය අද හම්බෙලා තියෙන ක්‍රමයේ යම් යම් අඩුපාඩුවක් තියෙනවා කියන එකක් මට පේන්නේ. ඒ කියන්නේ සසර කලකිරෙන ඇත්තටම ඇත්ත ඇති හැටි දැකලා ටික ටික හෝ කෙලෙස් ගෙවෙන ක්‍රමයක් තියෙනවා නම් භාවනා නොකලත් බණ අහන අහන වෙලාවට හෝ ගෙවෙන කෙලෙස්යක් තිබුණා නම් මෙලහට රහත් වෙන තරම් බණ අහලා නේද? ඇත්තටම එහෙම ධර්මතාවයක්. ඇයි එහෙම නොවුනේ? මේ බණ අහන එක තුලින් ජීවිතය පිළිබඳ යම් එක මොහොතකට එක පොඩ්ඩක හෝ අවබෝධයක් අපේ ජීවිතේට එකතු වෙනවා. ඒ කියන්නේ දැන් මේ පැය ගානක් හිටියා කියන්නේ මේ පැය ගාන භාවනා කෙරුවා වගේ. අපිට ඇත්තටම නිවැරදි දහමක් නම් අපේ ජීවිතේ සැබෑ වෙනසක් චුට්ටක් හරි තේරෙන්න හිටියට වඩා පොඩ්ඩක් හරි අවබෝධයක් අපේ ජීවිතේ වැඩි වෙන්න ඕනෙමයි. ඊට පස්සේ දෙවෙනි දවසක් ඇහුවොත් මේකට වඩා තව චුට්ටක් වැඩි වෙන්න ඕනෙමයි. වෙන භවනාවක් කරන්න බැරි නම් මොකද මේ භවනාවක් නිසා? මොකද බුදුරජාණන් වහන්සේ විමුක්ඛායතන හයක් දෙනවනේ. ඒක ආය දහම බෑ කියන්න බෑ. මහණෙනි මේ කෙලසුන්ගේ නොදුන් මේ නොමිදුණු මනස මිදෙන ක්‍රම හයක් තියෙනවා. පළවෙනි විමුක්ඛායතනේ තමයි බණ අහන අවස්ථාවේදී කෙලසුන්ගේ හිත මිදෙන්න පුළුවන්. දෙක බණ කෙනෙකුට කියන අවස්ථාවේදී කෙලසුන්ගේ හිත මිදෙන්න පුළුවන්. තුන ඇහුවෙත් නැහැ කිව්වෙත් නැහැ නමුත් Taman දන්න පමණකින් දන්න දහම සජ්ජායනා කර කර ඉන්න. එතකොටත් මිදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව කෙනෙක් ඒකේ අර්ථය නුවණින් මෙනෙහි කර කර ඉන්න. මේ මෙහෙමත් කෙලසුන්ගේ මිදෙන්න පුළුවන්. ඒකත් කියනවා තමයි මේ ක්‍රම හයක් වෙනවා කෙලසුන්. ආ සහය භාවනා කිරීම නිසා කෙලසුන්ගේ හිත මිදෙන්න පුළුවන්. මේ වගේ විමුක්තායතන හයක් වෙන්නන. ඉතින් මේ එක විමුක්තායතනයේ බණ කියනවා බණ අහනවා කියන්නේ. එතකොට මේ අවස්ථාවන් වල වුණත් ටික අපි දන්න කාලේ ඉඳන් අහපු බණ වලින් මම ඒකට දෝෂයක් කියනවා නෙමෙයි. මම මේ අවංකවම අපිට නිකන් හිතන්නේ ඒ කියන්නේ ඔයදවත් මේ ගෞරවයෙන් ඕක පහත් කරන්න කියනවා නෙමෙයි. නමුත් ඇත්තටම මේකට වඩා ලොකු හරයක් වුණා වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ මේ ධර්ම දේශනාව තුලින්. දැන් අපි නැත්තම් එකතැනම දුවනවා වගේ සිද්ධියක් වෙලා තියෙනවා. අපි සමහර විටක බොහෝ ඒක මාතෘන් විතරක් නෙමෙයි අපි ගැනමත් එක්ක මේ කියන්නේ. මේ දැන් තමයි අපිටත් මෙහෙම ටිකක්වත් මේ හිතන්න හම්බෙලා තියෙන්නේ. වෙන්නේ නැතිනම් අපිත් දැන් අවුරුදු ගණන් ඉතින් භවනා කරනවනේ. ඉතින් අපේ ජීවිතයත් එකම තැනක වගේ. ඉතින් ඒකමයි මේ වගේ තැන් මේවා හිතන්න පෙළඹෙන්න හේතුව. මෙහෙම වෙන්න බෑ නේද මේ ශාසනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් පැත්තක් අවුලුණා නම් ඒ අවුලුම ගින්න ආපහු යන්න සුදුසු නැහැ. මේකත් කියන තන රොඩු පිටගෙන ගින්න මෙහාට ආවහම මේ ගින්න ආයේ මෙහාට එන්නේ නැහැ ඉතින්. ඒ පිච්චිලානේ. ඒ වගේ මේ නිවැරදි ධහම නම් යම් මාර්ගයක යම් කෙලෙසියක් දැවුනම ඒ කෙලෙසිය ආයේ නිවැරදි නැහැ කියන්නේ. ඉතින් අපි මේ කර ඇත්තටම කරපු දේ ලෝකෝත්තර මාර්ගයක් එහෙම වුණා නම් අපි යම් දෙගෙන ඉන්නකොට යම් ධර්මයක් සම්මර්ෂණය කරනකොට ගෙවුණු කෙලෙසි ආයති වෙන්න බෑනේ. නමුත් අපිට පේනවන්නේ ඒ වෙලාවේදී නැතු වගේ තිබුණාට ආයති එක ඇති වෙන බව. නේද? ඒ නිසා අපිට තේරෙන මට නම් තියෙන ගොඩක්ම දේ තමයි අද දවසේදී මේ මාර්ගය ගැන කතා කරන ඒ තුල මේට වඩා පිරිසිදු වෙන්න ඕන පැති. අමස්සයක් වශයෙන් රත් දිහා බලුවාම වෙන්තරණ පැත්තක් තියෙනවා කියන එකක් ගැන තමයි මට නම් අතිවර්ත දීපේ. ඉතින් දැන් අදත් මෙහෙම හරි අපි මේ ටිකක් මේ තේරුම් කරගන්නවා අපේ මට්ටම. තව මේවැ කොච්චර පිළිසිදු වෙන්න ඕනේ නේද? තව ඇත්තටම මේක සියල්ල සම්පූර්ණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සියල්ල සම්පූර්ණ නම් අපි දැන් රහත්ලා වෙ ඉන්නපේ. එමුනම් මොන කියන්න පුළුවන්. නේද? එතකොට ඔව් ඇත්තට මේක තමයි දැන් මෙතනදි විශේෂම දේ තමයි මේ නිවන පිළිබඳ තියෙන ප්‍රශ්න තියෙන්නේ. නිවන කියන එක අසත්‍ය ධාතුව කියන එක ගැන අපිට අහන්නවත් හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට මාර්ගය ගැන අහන්න හම්බ වෙනවා, මඟ වඩන හැටි අහන්න හම්බ වෙනවා මිසක නිවන ගැන මොකද්ද කියන එක හම්බ වෙන්නේ නැහැ. නිවන කියන එක දන්නේ නැතුව මාර්ගය කියන එක අපිට හම්බුනේ කොහොමද කියන එකයි පුදුමේ තියෙන්නේ. නමුත් අපි නිවන දන්නේ නැහැ හරියට, නමුත් මාර්ගය වඩන ඒ කියන්නේ යන්න ඕනේ කොයි පුද්ගලයා හම්බෙන්නද කියලා පුද්ගලයෙක් අපිට හම්බෙලා නැහැ. නමුත් යෑමක් තියෙනවා වගේ සිද්ධියක් මේ දැන් අපිට තියෙන්නේ. නිවන කියන එක මොකද්ද කියලා නැහැ. නමුත් මාර්ගයේ වැඩිමක් තියෙනවා. ඒක තමයි දැන් හැමෝම බලා හැමෝම උත්සාහවත් වෙන්නේ ගින්න ඇතුලේ නොපිච්චෙන්නනේ. ඒක තමයි මෙතන හැම ආගමකම කරන දුක නැති කරගන්න. අපිත්ෝකම කරුවොත් වැරදි කියලායි මම කියන්නේ. මේ අපිත් මේ වෙනකන් අපිත් කළා තියෙන දුක නැති කරන උත්සාහයක්. මේකයි වැරද්ද. අපිට අපි දුක නැති කරන්න ගියහම අපේ අනිත් කල්ලන්ගේ අතර වෙනසක් නැහැ. අපි කරන්න ඕනේ දුක නැති කිරීම නෙමෙයි, දුක නූපදින්න කොහොමද කියන தத்துவයටයි අපි උත්සාහවත් වෙන්නේ. දුක නැති කිරීම සහ දුක නූපදීම කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අපි උත්සාහය දුක නැති කරන්න නම් ඒ කියන්නේ අපි දර්ශනයකින් තොරව ඉන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ දුක නැති කිරීම නෙමෙයි, ඇත්තටම මොකද දුක නැති කරනවා කියන එක පණවන්න වෙන්නේ මෙතනින්. එහෙමද? අපි වෙච්ච දෙයක නැති වෙන. මෙහින් කරන්න බෑ කියලා බුදුහන්තු දේශනා කළා. මේ දැන් දුක කියනක උපන්නට පස්සේ ඒකින් ආයි මිදෙන්න බෑ. හොඳම බුද්ධිමත්කම තමයි නැවත ඉස්සල නූපදින් තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ ලිඳකට වතුර ගලාගෙන එනවනම් ලිඳ හිට කරන්න නම් ඕනේ ඒ පිටිස්සල මේ ගලාගෙන එන වතුර පරණ අතර කළයි. ඊට පස්සේ ඊටු ටික හින්දින්න කියනවා වගේ දුක නැති කරන්න නම් ඕනේ දුක යන එක නැති කරන්න ඉස්සෙල්ලා දුක එන එක නවත්තලා ඉන්න ඉස්සෙල්ලා දුක ඇති වෙන එක නතර කරන්න. නැවත නැවත ඇති වෙන හේතුව ඉතල නතර කරගන්න. ඒක නතර කළාට පස්සේ කියන ටික හින්දින්න. ඒ ජීවිතය කියනවා කියන තියෙන ටික හින්දිනවා වගේ. අලුතෙන් ටිකකුත් නැති වෙනවා, පරණ ටිකක් නැති වෙනවා, නැතිවීමෙන් නිවුණා කියන කරුණක් බුදුහාමුදුර පැනෙන්නේ. නමුත් අපි මෙහෙන් කානු වලින් වතුර ගලාගෙන එනවා කියන ටිකත් එන කොටත් ඌටි ගන්නෙත් මේ හුඬුවක් විතර බාල්දියක්. තියෙන්නේ මහා සාගරයක් විතර ලිඳක්. හුඬුවක් අරගෙන ඒකත් ඈතකට හැතැම්මක් විතර ඈතට ගිහින් එකක් ගිහින් දැල්ල තමයි ආයේ එන්නේ. ওই විදිහට මේ වතුරේ ඉඳින්න යනවා. අඩු නොවීම පුදුමයක් නෙවෙයි, අඩු උනතිනි පුදුමයි. මොකද දුක මෙහෙන් ගලාගෙන එන විදිහකයි ඉන්නේ. ඒ පැත්තට කිසිම අවධානයක් නැහැ, රකවරණයක් නැහැ, මුකුත් නැහැ. ඇයි? රකවරණයක් එන්න උනේ නැහැ දර්ශනය අපිට නැති හින්දා. ඒ කියන්නේ කවදාවත් අපිට සාත් කිරීම පැත්තකින් තැබෙව සාත් කිරීමට මෙහෙම ධර්මයක් තියෙනවා කියන නුවණවත් ඉපදිලා නැතිකොට. ඒ කියන්නේ මේ ධර්මයේ මම නෙමෙයි මේ ධර්මයේ දුක දුක නොදන්නකම නිසා මම වෙලා කියන කරුණ දන්නේ නැතුව අපි යෝගේ අනිත් පැත්තට නේ. ඒ කියන්නේ දැන් මේක වටාපත වෙලානේ අපි ඉන්නේ. නේද? ලෝකේ පඤ්ඤාප්තිය ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේක පඤ්ඤාප්තියක් වෙන්න ඕනේ මිසක පඤ්ඤාප්තිය ඇත්තක් වෙන්න බෑ. පඤ්ඤාප්තිය ඇත්තක් වුණොත් අඬන්න වෙනවා. පඤ්ඤාප්තිය ඇත්තක් වුණොත් අනේ මරුණ නේද අම්මෝ අයියෝ කියලා අඬන්න වෙනවා. පඤ්ඤාප්තිය පඤ්ඤාප්තියක් වුණොත් එයාට යථාර්ථය ඇත්තක් මිසක මේ පඤ්ඤාප්තිය. මේක වටාපත කියන එකේ දෝෂේ නැහැ. මේක වටාපතම වුණොත් ඒකේ දෝෂේ තියෙනවා. ඒකට වටාපත කියන්නේ ඇයි කියන කාරණාව ගැන ප්‍රශ්නේ නැහැ. ඉති ගැල්ලුවක් නැහැ මම මෙතන. මොනවද කියේ ඒ වගේ. මේ දුක මම කියලා කතා කරාට පරිහරණය කළාට ගැටලුවක් නැහැ. ඒක මමම වුණොත් තමයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපේ ජීවිතයේ තියෙන්නේ දුක මම නෙමෙයි මම දුකයි. ඒ කියන්නේ මම කියන තම නිසා මේ කෙනා දුක් විඳිනවා. එතකොට කෙනා ස්ථිරයි දුක තමයි ඇති වෙලා නැති වෙන්නේ යාට. ඒ කියන්නේ මම ස්ථිරව ඉන්නවා මට විතක දුක එනවා විතක දුක නොවෙනවා. බුදුහාමුදුරේ දේශනා කළේ දුක ස්ථිරයි දුක තියෙන්නේ මෙහෙම බලනකොට මම කියන එක ඇති වෙනවා මෙහෙම බලුත් මම කියන එක නැති වෙනවා කියන එක පුද්ගලභාවය. අපිට ඕක අනිත් පැත්ත තියෙන්නේ. කෙලෙසිය ස්ථිරයි යථාර්ථය අනිත් පැත්තට. බුදුහාමුදුරේ දේශනා කළේ යථාර්ථය ස්ථිරයි කෙලෙසිය අනිත් පැත්තට. ඉතින් කොහොම වුණාම නිවන් දකින්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොම හරි බොහොම කාලයක ඉඳන් මේ හැම දෙයකම අර්ථවල යම් යම් අතහැරිච්ච බවක් පෙනෙනවා. නමුත් මම කියන්නේ ඇත්තටම අපිට කල්යාණ මිත්‍රය සුරක් තියෙනවා හිතන්න පුළුවන් කමක් තියෙන හැමෝම එකට එකතු වුණොත් මේ ශාසනයට යමක් කරන්න පුළුවන් කියලා. මේ ශාසනයේ ආපහු මහ රහතන් වහන්සේලා ඇති වෙන තැන දක්වාම අපිට මේ ශාසනය නගා හිටුව ගන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම නිවන් දකින්න වෙන පිනක් ඕනේ නැහැ. ඒකම පිනක් වෙයි අපිට. ඈ අද නිවන් දකින්න හේතු සම්පත් හොඳටම ඇතුව නමුත් ධර්මයේ නොලැබුණු කමින් නිවන් නොදක මැරෙන අය කී දෙනෙක්ද අද දවසේ? කී දෙනෙක්ද? හේතු ඇතුව. ඉතින් අපි සත්පුරුෂයෝ නම් ඊට වඩා සහවත් වෙන. ඒකේ මම මේ කියන්නේ බාහිර ලෝකයක් ගොඩනැගිලි හදන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ මම දකින්න කෙනා කෙනාගේ හැදීමයි බුද්ධ ශාසනයේ හැදීම කියන්නේ. ඔය එක්කෙනෙකුට හරි මේ දර්ශනය හොඳට ස්ථිර වුණොත් උගල කවුරු හරි තව එක්කෙනෙකුට හරි කියනවා. එයාට තව ස්ථිර වුණොත් තව එක්කෙනෙකුට හරි කියනවා. මේක තමයි මේ ශාසනය හැදිල්ල. එහෙම නැත්නම් අපි කොහොම හරි මේක හදන්න ඕනේ කියලා මේ ගොඩනැගිලි හදන දර්ශනයක් ගැන කියනෝ නෙමෙයි මම. අපිට නැති දෙයක් අපි කාටවත් දෙන්නේ නැහනේ. කෙනෙක් ආවොත් ඇතුළු කළොත් අපි ගාව තියෙන දෙයක් දෙනවා මිසක නැති දෙයක් දෙන්න පුළුවන් නැද? ඒ නිසා අපි ගාව වැරදි දෙයක් තිබුණොත් දෙන්නේ ඒක අපි. නිවැරදියක් තිබුණොත් දෙන්නේ ඒක. ඒක තමයි ඒකේ ධර්මතාවය. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ ඇත්තටම නිවැරදි දේ මොකද්ද කියලා හොයාගෙන ඒක. එතකොට තව මොනවද කතා කරන්න ප්‍රශ්න? මං මේක කරන එක අවංකව චේතනාවෙන් කළොත් මගේ කුසලයේ අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒකේ වැඩිතර යහපතක් වුණා අහන කෙනත් අවංකවම අහලා කළොත් ආනිසංසය තවත් වැඩි වෙනවමයි. මේ මං කොච්චර උවමනාවෙන් කිව්වත් කෙනෙකුට තේරුනේ නැත්තම් තෝරගත්තේ නැත්තම් මං කියපු එකේ පිනේ පින නැති වෙන්නේ නැහැ, පින තියෙනවා. නමුත් ඇත්තට කෙනෙකුට කිව්ව කියලා තේරුනොත් මේ පිනට මේ පිනත් එකතු වුණාම පින කොහොමද වැඩිමයි නේද? එක දෙකකට වඩා දෙකක් එකතු වුණාම පින වැඩිමයි. ගැඹුරු ඒ වගේම බොහොම වටිනා කරුණු ඉතින් ගොඩාක් තියෙනවා. එක දවසකම අපි මේ කරන්න ගියාම අමාරු. ආපහු මේ පැත්තට ආපු දවසක බලමු මහේස් මහත්තයට කියලා තියන්න. එතකොට ආවහම දැනුම් දෙන්න කියලා. ඔදන් අපි දැන් කිව්වේ දැන් අපි නිකමට කියමුකෝ මේ සෝපදිශේෂ කියන්නේ උපදිශේෂයක් කියනවා කියන එක. උපදිය කියන එක බෙදනවා කාම උපදි, කන්ද උපදි, කේස උපදි, අභිසංස්කාර උපදි කියලා උපදි හතරකට බෙදනවා. ඊට පස්සේ රහතන් වහන්සේට කාම උපදිය දුරු වෙලා, ක්ලේශ උපදිය දුරු වෙලා, අභිසංස්කාර උපදිය දුරු වෙලා, ස්කන්ධ මාත්‍රයක් තියෙනවා, කන්ද උපදි කියලා ටික විතරක් තියෙනවා. ඒ හින්දා උපදි ශේෂයක් තියෙන නිසා සෝපදි ශේෂ කියලා. උපදි ශේෂයක් දැන් තියෙනවා. මොකද්ද? පෙර කර්මයෙන් හතගත මේ ස්කන්ධ ටික තියෙන නිසා. මේකට කියනවා නිවන් දැක්කා. නිවන දැකලමයි තියෙන්නේ. නිවනේ ආය අඩුවකුත් නැහැ. මේ ඒකේ ආය සැකත් නැහැ. හොඳට ප්‍රත්‍යක්ෂකමයි. නමුත් මේ ස්කන්ධ තව පරිහරණයක් තියෙනවා. ඒ නිසා මේ නිවන හඳුන්වනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. මෙතෙන්ට කෙලෙස් පිරිනිවීමෙන් දුක පිරිනිවියා, දුක නිරුද්ධ වුණා, කෙලෙස් නිරුද්ධ වුණා, ක්ලේශ පරිනිර්වාණය කියලා කියන තැන තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා හැඳින්වුවේ. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණයට තමයි අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කිව්වේ. එතන මරණ කතාව කියෙදෙන්නේ නැහැ. ඔතන තමයි තියෙන ලොකු ගැටලුව. මරණේ කවර කතාවක්ද රහතන් වහන්සේ පිරිනිවියයි කියන ධර්මතාවයක්වත් තියෙන්නේ. ඔව් දැන් ඇත්තටම අපිටයි රහතන් වහන්සේ නමක් පිරිනිවෙන්නේ. එතෙන්ට එහෙම ධර්මතාවක් නැහැ. මේ වටාපතට හිතෙනවද කැඩුනහම වටාපත කැඩුනා කියලා? ඒක කැඩෙන්නේ අපිට. ඒ ස්කන්ධවල රූපෙත් මම කියන හැඟීම නැත්තම් වේදනාවේ, සංඥාවේ, සංකාරෙත්, විඥානෙත් මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ කියන කතාවක් නැත්තම්, පුද්ගල භාවය කියන එකක් නැත්තම්, යම් යම් හේතු නිසා හේතු ඇතිකල්දී හටගන්න, හේතු නැති වෙන ධර්මතාවයක් වූ දුක් වූ ස්කන්ධ ටිකනම් තිබුණේ. සුදුසුයි. මොකද්ද? දුක් වූ ස්කන්ධය නිරුද්ධ වුණා කියන කරුණ මිසක එතෙන්ට පනවන්න වෙන්නේ පුද්ගලයේ නැතිවීමක් ගැන හෝ පුද්ගලයේ පිරිනිවීමක් ගැන පනවන්නේ නැහැ. දුක් වූ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා. දුක් වූ ස්කන්ධ නිරෝධය උනේ ඒ ස්කන්ධය ඇසුරු කරපු පුද්ගල භාවය තමයි ක්ලේශ පරිනිර්වාණයෙන් දුරු උනේ. අපි කියමුකෝ මේ ආහාර ටික වැටුනහම මේ රූපය හැදෙනවා. බත් පාන් කවපු මුං ඇට වලට හිතෙන්නේ නැහැ මම කෙස් ලොම් නියදත් හම්මස් නහර හදනවා කියලා. කෙස් ලොම් නියදත් හම්මස් නහර වලට හිතෙන්නේ නැහැ මම බත් පාන් කවපු මුං ඇට වලින් හැදෙනවා කියලා. නමුත් මේ හේතුව නිසා මේ ඵලය වෙනවා. මේ හේතුව නොලැබෙන කල මේ ඵලය නොවෙනවා. ওই දෙකම නොදන්න අවිද්‍යාව නිසානේ වෙනම කෙලෙසයක් ඇති වෙලා තියෙන්නේ. මම කියලා කන්නේත් මම, හැදෙන්නේත් මම කියලා. නමුත් හදන දෙයටත් හැදෙන දෙයටත් දෙකේ එකකටවත් නැහැ මේකේ පුද්ගල භාවය. පුද්ගල භාවය දුරු වුණාට පස්සේ මේ ධර්මතාවය නමුත් නතර වෙන්නේ නැහැ. මොකද කලම මේ ධර්මතාවය සම්බන්ධය තිබුණ නැහැ මේ කෙලෙසෙට. කෙලෙසියයි ධර්මතාවයයි දෙකම එකක් වුණා නම් ඔන්න කෙලෙසේ නැතිනොත් මේකත් නැති වෙන්න ඕනේ. නමුත් මේ ධර්මතාවය නොදන්නකම නිසා ඇතිවෙච්ච කෙලෙසයක් තිබුණා මිසක ධර්මතාවය දැනගතට පස්සේ කෙලෙස් දෙන්නේ නැති වුණා ඉච්චර ජීවිතේ. ඔය පොළොවේ තියෙන ඕජා සාරය නිසා ගහ කියන එක හැදෙනවා. ගහට හිතෙන්නේ නැහැ මම පොළොවේ තියෙන ඕජා සාරය නිසා හැදුණා කියලා. පොළොවේ තියෙන ඕජා සාරයට හිතෙන්නේ නැහැ මම ගහ හදනවා කියලා. මම මගේ කියන අදහස් සංඥා මාත්‍රයකුදු නැතුව ඒකවල ධමයක් වෙනවා. ඒ සිද්ධියයි මේ සිද්ධියයි අතර වෙනසක් නැහැ. එකම මේ සිද්ධිය නොදන්නකම නිසා මේක මමමයි කියන කෙලෙසියක් ඇසුරු කළා නම් ඒ නිසා දැනුත් මේ හේතුඵල ධර්මෙන් දුක් වින්දනම් මතුවට දුක හදාගත්තා නම් දැන් මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ කෙලෙසිය දුරු කරපු බවයි මේකේ උනේ. ඒ හේතුයෙන් මතු මේ වගේ ධර්මතාවයක් රූපදීන තත්ත්වයටත්පත් වුණා. දැන් මේ ධර්මතාවය නිසා නේද දුකද නැති වුණේ කියලා මේකේ උනේ. එතකොට සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ අපි නිකන් අර මේ අපි නිකන් උපමාවක් මෙහෙම ගමු පිටකට. අර අපි ඈ ඔව් ඒකේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ ජීවිත සම්පති කියලා ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකටම වෙන අවස්ථා තියෙනවා. ඒකට හඳුන්වනවා වෙනම ජීවිත සම්පති, රෝග සම්පති, ওই විදිහට තව ක්‍රම ප්‍රභේද වෙනවා. නමුත් ප්‍රධාන ඒ කොහොම වුණත් මේ ධර්මතාව දෙකෙන් එකක්මයි වෙන්නේ. අපි අර නිකන් කිව්වේ අපි කලින් අර ගිය සැරේ ධර්ම දේශනාවේ කතා කරපු මාතෘකාව ටිකක් අපි බලමු. හේතුඵල ධර්ම ඊනේ ගුරු තේකළු මතුර කියන මේ කාරණා ටික නිසා තේකක් ඇති වෙනවා කියලා. දැන් අපි මෙහෙම බලනවා. ඔකදී දැන් මේ අලුත් දර්ශනෙත් එක්ක තව ටිකක් අපිට අලුත් දෙයක් කරන්න වෙනවා ඈ. සීනි ඉඟුරු තේකොළ උණු වතුර නිසා තේකක් හැදෙන්නේ නැහැ. සීනි ඉඟුරු තේකොළ උණු වතුර කියන ටික මේ ටික එකට එකතු කිරීම නිසා තේකක් හැදුනා නම් එහෙනම් දැන් සීනි ඉඟුරු තේකුල තිබුණාට තේකක් හම්බ වෙන්නේ නැහැ නේ අපිට. නේද? මේක නිසා තේක හැදෙනවනේ, මේක ඇතිදැන තේක පේන්න ඕනේ. නමුත් මේ සීනි ඉඟුරු තේකුල කියන කරුණු ටික එකට එකතු කිරීම නිසා තේක කියන එක උපන්නනවා. දැන් ජීවත්ව ඉන්නකොට කෙනෙක් සීනි ඉඟුරු තේකුල ටික තියෙනවා, එකට එකතු කරන එක නතර කරනවා. එකට එකතු කරන ගතිය නතර කළාම දැන් මොකද වෙන්නේ? තේකක් නැති වෙනවද? ඒකක් හැදෙන්නේ. දැන් මේව ටික තියෙනවා ජීවත් වෙන්නකන් තේකේ ඉපදීම නතර වුණා කියන නුවණක් මෙයාට නැද්ද දැන්? නතර වුණා. ඊට පස්සේ සීනි ඉඟුරු තේකුල ටිකත් යම් වෙලාවක නැති වුණා. ඉවරයි නේද? එතකොට මේ සීනි ඉඟුරු තේකුල ටික තියෙද්දි එකට එකතු කරන ගතිය නතර වෙලා තේක නූපදින නුවණ ඇති වුණා වගේ තමයි ක්ලේශ පරිනිර්වාණය. සෝපදිසේ සීනි ඉඟුරු තේකුළු ටිකක් නැති වුණා වගේ තමයි අනුපදිසේව කියන කරන ආයස්කන්ධ ඉදිරියේ දේශයක්වත් නැහැ කියන එක. එතකොට දෙකම එක. නිර්පදිසේව කිව්වත් තමයි අනුපදිසේව කිව්වත් තමයි. වචන දෙකම හඳුන්වන්නේ එකම අර්ථය. තව අපි අර කිව්වේ ගිය කන්නේ නිසා ගත්ත වී ටික ඔක්කොම මේ පුද්ගලයා පරිභෝග කරලා දැන් ආයි වී හැදෙන්නේ නැහැ කියලා වී නැති බව අරමුණු කර කර ඉන්න පුළුවන්. දැන් බීජ නැති කළා. නමුත් බීජ නැති නිසා බීජ උපදින්නේ නැති බව අරමුණු කරන්න පුළුවන්. නමුත් මේ තම පුද්ගලයා ඉතින් ජීවත් වෙනවා. ඒ නිසා මේ වගේ තැනකට කිව්ව මොකද්ද? සෝපදිසේ. ක්ලේශ පරිනිර්වාණය බීජ නැති කරපු තැන. ඊට පස්සේ මේ පුද්ගලයාත් පහු කාලයකදී මැරිලා යනවා. ඒ වගේ තමයි මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා අනුපදිසේ. හැබැයි අමතක කරන්න එපා මොකද්ද කුඹුර වගා කරන තාක් කුඹුර වගා කරන සිද්ධිය තුළ ඉබේම පුද්ගලයා ජීවත් වෙනවා ඈ එනිසා වගා කරන විදිහට බීජ නැවත නැවත ඇති කරන ක්‍රමය තුළ ඉඳගෙන මේක නැති කරන්න පුළුවන් කමක් නැහැ ස්කන්ධ නිරෝධයක් කරන්න පුළුවන් කමක් නැහැ ඇති වෙන ධර්මතාවයක් තුළ ඉඳගෙන මොකද පුද්ගලයා කියන ධර්මතාවය යෙන්නම වෙනවා මේ වගේ ක්‍රියාවක් කරනකොට. ක්‍රියාව පනවනකොට කතෘ ඉබේම තියෙනවා ඉන්නව එතන. කතෘ කිව්වේ නැතුවට ඕන්නේ නැහැ. කරමි කිව්වොත් හෝ කරමු කිව්වොත් හෝ ක්‍රියාවෙන් අපිට පනව ගන්න පුළුවන් දැන් කතෘ කවුද කියලා නේද? අංගව ගන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා ඒ වගේ තමයි මේක. ඒ නිසා මේ නමුත් ක්‍රියාවකින් තොරව අත්පුත් විතරක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ උද්දලයා ඉන්නවා. ක්‍රියාවක් නැහැ වගේ.